දැන් අපි ධර්ම දේශනාව ආරම්භ කරන්න කලින් සියලු දෙනාම ආජීවට්ටමකේ සීලයේ පීඨීම සඳහා নমස්කාරයි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තබ්බං. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. යෝචකෝ භික්ඛවේ සම්මනාන වා බ්‍රාහ්මනා වා ඒවං රූපං අභිඤ්ඤායං ඒව රූප සමුදයං අභිඤ්ඤාය ඒවං රූප නිරෝධං අභිඤ්ඤාය ඒවං රූප නිරෝධගාමිනී පටිපදං අභිඤ්ඤාය රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තෝ සෝ සුවිමුක්තෝ යේ සුවිමුක්තෝ සෝ කේවලිනෝ යේ කේවලිනෝ වට්ටං තේ සංනත්ති පඤ්ඤාපනායාති චී. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ නිවෙස්න ධර්ම මණ්ඩපයක් වාටපත් කරන කල්‍යාණ මිත්‍ර සංසදයක් වශයෙන් පවත්වන වාරයේදී අවසාන වාර කීපෙදිම අපි වටිනා සූත්‍රයක් ඉදිරින් තියාගත්තා. මේ දේශනාවලියට මූලික තේමා වශයෙන් අන්තිම දවස නම් අපි වෙසක් දවසක් සැලසුම් කරන කරපු නිසා ඊට වෙනස් මාතෘකාවක් ගත්තේ. නැත්නම් අපි ඉස්සරහින් තියාගත්ත සූත්‍රයේ නම සඳහන් වෙලා තියෙන්නේ උපාදාන පරිවර්ත සූත්‍රය කියලායි. ඒක සර්වඥ දේශනාවේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් ඒක ටිකක් මේ බොහොම ආධ්‍යාත්මයක් ගැඹුරක් දනවන සූත්‍රයක්. කෙසේ නමුත් මේ භාවනා කරන පිරිස් ඉතින් ඒකට ටිකක් හිත යොදලා ඒක ගැඹුර තේරුම් ගන්න උත්සාහ කරන එක හොඳ දෙයක්. මම හිතන්නේ ඒකයි අපි භාවනා කරමින් මේ සූත්‍ර වලට අහුම්කන් දෙමින් ඉදිරියට යනකොට ඒ වගේ ගැඹුරු සූත්‍ර ලං කර ගැනීමේ තියෙන වාසිය. ඉතින් ඒකෙදි සරුවචනාංශයේ සඳහන් කරලා තියෙනවා මේ මිනිස් එක් මේ ජීවිතයේ වශයෙන් නැත්තම් ditta ධම්ම වශයෙන් ජීවිතයට බැඳෙන නැත්තම් ආශාව ඇති කරගන්නා වූ උපාදාන ඇති කරගන්නා වූ කාරණා පහක් පංච උපාදානස්කන්ධ වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒක සාමාන්‍ය බෞද්ධයන් අතර ප්‍රසිද්ධයි. ඒකට අපි කියනවා රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය සහ විඥාන උපාදානස්කන්ධය කියලා. ඊට පස්සේ මේ එක එක උපාදානස්කන්ධයක් වෙන්වෙන් වශයෙන් එකින් එකට යාදෙන කරකැවෙන වේග වෙන කසකැවෙන වට පරිවර්තන වගයක් තියෙනවා. මේ වෙන විදිහකට කියනවා නම් කියන්නේ මේ රූපය කියලා මගේ රූපය, අනුන්ගේ රූපය, රූප ධර්ම, අවිඥානික සවිඥානික රූප වශයෙන් ගන්න මේ රූප, ඒක මේ මම කියලා මම අල්ලගෙන හිටියට රූපවලට වෙනමම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒව වැඩ කරන්නේ ඒ ධර්මතාවයට අනුව. ඒවට ඍතු න්‍යාමයේ අනුවයි ඒක වැඩ කරන්නේ. ඉතින් ඒ ඍතු න්‍යාමයට වැඩ කරන රූප ටිකක් මගේ කියාගෙන මට ඕනෑ විදිහට වුණා නඩත්තු කරන්න ගිහිල්ලා වෙහෙසකටපත් වෙනවා. ඒවවා ඒවගේ න්‍යායටයි වැඩ කරන්නේ. ඒවගේ න්‍යාය පත්‍රයටයි වැඩ කරන්නේ. මගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්නේ නැති වෙනකොට ඒක හරියට මට කරපු නිග්‍රහයක්, මම හැල්ලුවටපත් කිරීමක් කියලා මමය තැරෙන. ඉතින් එතන සර්වචනාංශයෙන් පෙන්නනවා මේ මමයේ කිටියත් මමයා කියලා ජීවාත්ම පරමාර්ථ වශයෙන් තේරුම් ගත්තත් නැතත් මේ රූපයන්ගේ වෙනමම න්‍යාය ධර්මයක් තියෙනවා. ඒ න්‍යාය ධර්මයේ තේරුම් ගන්නවා වෙනුවට ඒ රූප මම මාගේ කියාගත්තට පස්සේ අර මට මාගේ විදිහට ඒ රූප වැඩ කරන්නේ නැති වෙනකොට අර සාමාන්‍ය රූපයාගේ වැඩ කරන න්‍යාය පත්‍රේ පව මට බෙන්නේ මට හතුරු වැඩ කරනවා වගේ මං කියන දේ අහන්න නැතුව වගේ. ඉතින් ඒක නිසා අපිට මේ උපාදානස්කන්ධ දිහා බලනකොට පළවෙනි එක රූප උපාදානස්කන්ධේ ඒකේ න්‍යාය පත්‍රයේ තේරුම් ගැනීම මම හිතියත් නැතත් ඒ න්‍යාය පත්‍රේ නොදැනීම නිසා මමයි කියා ගන්නා වූ ඒ කල්පනාවයි මේකයි අතර ඇතින උරස්පරස් ගතිය තේරුම් ගන්නට උදව්වක් වෙනවා. ඒක නිසා සර්වචනාංශ මේ රූපයේ රූප උපාදාන පරිවර්තනය වෙන ආකාරය පෙරලෙන ආකාරය පිළිබඳව අපිට ආරාධනා කරනවා. මේක පොඩ්ඩක් හොයලා බලන්න, මං කිව්වට හොයලා බලන්න. හොයලා බලපුවාම ඒ රූපවල වෙනමම න්‍යාය පත්‍රයක්, න්‍යායම න්‍යාය ධර්ම, න්‍යාම ධර්ම කියලා අපි මේ ශාසනෙ මේක සඳහන් කරන්නේ. අලුත් පන්නේ මේ වචනේ තමයි න්‍යාය පත්‍රය කියන එක. ඒක ඇත්තටම කියනොනම් මේ භෞතික විද්‍යාව කියන්නේ ඕකට තමයි. රූප ධර්ම පිළිබඳව තියෙන ඒ වගේ තියෙන න්‍යාමයන් තේරුම් ගැනීම. ඉතින් ඒ වාගේ සර්වඥන් වහන්සේගේ භෞතික විද්‍යාව පිළිබඳව දක්වන ආකල්පයත් භෞතික විද්‍යාඥයෙක් භෞතික විද්‍යාව කරන දක්වන ආකල්පයත් දිහා බලනකොට ඒ භෞතික විද්‍යාඥයා පඨම පුරුෂයෙන් කතා කරන අතර සර්වඥාචාර්ය උත්තම පුරුෂයෙන් කතා කරනවා. ඒ කියන්නේ භෞතිකත්වය මට අදාළ වෙලා ඇතුළට යන එකයි සර්වඥාචාර්ය කතා කරන්නේ. භෞතික විද්‍යාඥයා කතා කරන්නේ බාහිරට සම්බන්ධ කරලා බාහිර යන පැත්ත. ඒ නිසා භෞතික විද්‍යාව බාහිරවර්ති වෙනවා. බුදුහාමතුෝ පෙන්වන රූප ධර්මයේ පිළිබඳ රූපපාදානස්කන්ධයේ පිළිබඳ ආපෝදේ අභ්‍යන්තරාවර්තනය වෙනවා. ඒක පළවෙනි මම අත් දකින්න හැටියටයි පෙන්වන්නේ. විද්‍යාඥයා කවදාකවත් මම අත් දකින්න හැටි කලන්නේ නැහැ. එයා ඒක තව කෙනෙකුට ඔප්පු කරලා පෙන්වන්නේ හැකිය ආකාරය නැවත නැවත කරපෙන්වා බැරි හැකිය ආකාරය විද්‍යාවේ මූලිකවම දක්වන මේ ඇත්ත නැත්ත බලන්න තියෙන උපක්‍රම දෙක. ඉතින් නිසා මේ රූප උපාදානස්කන්ධයේ පරිවර්තනය උපාදාන පරිවර්තය ගැන කතා කරනකොට භෞතික විද්‍යාව අහක දාන්න ඕනේ. ඒක බාහිරවර්ති, මේක අභ්‍යන්තරවර්ති කියලා බුදුහාමුදුරුවෝ කියනවා. යම් කිසි කෙනෙක් මේ විදිහට සර්වචනංශ කියලා දීලා තියෙන ඥාත පරිඥා පොතේ දැනුම අවබෝධ කරගෙන ඒක චින්තාමය වශයෙන් කල්පනා කරලා ක්‍රියාවත් කිරීම තමයි කාය අනුපස්සනාව කියන්නේ. ඒ රූප ධර්ම පිළිබඳව කරන භාවනාව ඒකට කායගත සත්‍ය කියලා කියනවා. ඉතින් මේ සඳහා යම් කිසි කෙනෙක් කායන පසනා කරලා කායගත සත්‍ය නැත්නම් සතිපට්ඨාන නැත්නම් ආනාපාන සති කියන්නේ ඒකේ එක මේ සාකාවක්. එහෙම කරලා රූප පිළිබඳව මට සම්බන්ධ වෙච්ච රූප කොටස කියන ටික සම්බන්ධ කෙරුවොත් ඒක පරතරට ගියොත් එහෙම වෙච්ච ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක වෙනවනම් යා තීරුම් අර ගන්නවා මේ රූපේ පෙරලි රූපේ ක්‍රියාකාරකම් එහෙම නැත්නම් රූපේ පරිණාම විපරිණාම මේ රූපේ හට ගැනීම මෙහෙමයි කියලා. නෑ රූපේ කියන්නේ මේකයි කියලා. ඒ රූපේ කියලා මේකයි කියන එක අපි හිතවදින්ට උගන්වන්නේ නාමයෙන් වෙනස් දෙයක් කියන එක. රූපේ කියලා රූපණේ වෙන දෙයක් කියනවා. ඒක මේකයි. ඒක නාම නෙවෙයි. අරූප ධර්මයක් නෙවෙයි. තවත් හැබැයි සරුවචනාංශේ සඳහන් කරනවා මෙතන යටි හිතේ යටි නූලෙන් මේ රූපය කියලා කියන්නේ සරුවචනාංශ කියන්නේ මට අදාළ කොටස විතරයි. මට කිසිම ආකාරයකින් සම්බන්ධ වෙච්ච නැති කොටස් පිළිබඳ හොයලා වැඩකුත් නැහැ. ඒකෙන් දුකක් එන්නේ නැහැ. ඒක අවබෝධ කරගීමෙන් දුක නැති කරන්නත් බෑ. ඒකට මම මේ ගේන්න හදන තැන රූපේ මේකයි කියන තැනට ගේන්න හදනකොට මම කැමතියි මාළුක්‍ය පුත්තු සූත්‍රයෙන් ඒකට මේ පොඩි ඉඟියක් ගෙනල්ලා පෙන්නන්න. සරුවචනාංශි මාළුක්‍ය පුත්තු කියන වයසක ස්වාමීන් වහන්සේට කමඨහනක් දෙන්න ඉස්සලා අහනවා මාළුක්‍ය පුත්තු යංකින්ච රූපං නපස්සති නපස්සිසන්ති යම් කිසි රූපයක් තියෙනවා දැකලත් නෑ දකින්නෙත් නෑ බලන්නෙත් නෑ බලන්න වෙන්නෙත් නෑ කියලා. මේ ලෝකේ අපිට යම් කොටස් තියෙන රූප තියෙන්න පුළුවන්. අපි කවදාවත් දැකලා නෑ, දැන් දකිමුනුත් නෑ, දැන් බලමිනුත් නෑ, ඉස්සරහට බලන්න වෙන්නෙත් නෑ කියලා. ඉතින් එහෙම රූපයකින් කෙලෙස් උපදින්න පුළුවන්ද කියලා? එහෙම රූපයකින් ප්‍රේමයක් හෝ ඡන්දයක් හෝ මනාපයක් පහළ වෙන්න පුළුවන්ද කියලා මාළුක්‍ය පුත්තු සාංශිකෙන් අහනවා. ඉතින් මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ කියනවා දැකපොත් නැති, දකින්නෙත් නැති, බලන්නෙත් නැති, බලන්න වෙන්නෙත් නැති රූපයක් තියෙනවා නම් ඒකෙන් එකට ප්‍රේමයක් උපදින්නේ නැහැ, ඒක තණ්හාවක් උපදවන්නේ නැහැ කියලා. ඉතින් එතකොට සරුවචනාංශ කියනවා එහෙමනම් එහෙම රූප ගැන භාවනා කරන්නත් එපා. ඒක දුකට හේතු වෙන්නේ. ඒක භාවනා කරලා දුක ගෙවම් කරන්නත් බෑ. එහෙමනම් මොකද්ද බැලිය යුතු රූපේ? මේ දැනට බලමින් පෙනෙමින් තියෙන එක තමයි. ඒව තමයි අතීතයට යන්නේ, ඒව තමයි අනාගතයට යන්නේ. ඒක නිසා විපස්සනාවේදී රූප අවබෝධ කිරීම සඳහා කරන්නේ මේ බලන මේ පෙනෙන රූප ටික විතරයි අපිට අරමුණු වෙන්නේ. එහෙම නැත්නම් අපි මේ අපි රූප ආරම්භණේ කියලා නිකන් කර්මස්ථානේ වෙන්නේ. කර්මස්ථානේ වී යුත්තේ මේ පේන මේ බලන ටික විතරයි. ඉස්සරහට ගියාට පස්සෙ නම් ඒකෙමුත් කියත හැකි පේන එකත් කවදාකවත් අපිට ගැලෙස් ඇති කරන්නෙත් නෑ. ඒක ගැන භාවනා කරලා නිවන් දකින්නදා බලන රූපේ විතරයි සංස්කාර වෙන්නේ. ඒක නිසා බලනකොට පරිසං වෙන්නේ. පේන දේන්ව සංස්කාර වෙන්නේ නෑ. පේන කොටස ගැන භාවනා කළ යුතුත් නැහැ. ඒකත් සවිඥානික නැහැ, ඒකත් සචේතනික නැහැ, ඒකත් සංස්කාරගත වෙන්නේ නැහැ. ඒක බලන් ටික විතරයි. නමුත් ඊට ඉස්සෙල්ලා සරුවත් සංසේ කෙටියෙන් සඳහන් කරනවා බලපුත් නැති, බලන්නෙත් නැති, පේන්නෙත් නැති, ඉස්සරහට පේන්නෙත් නැති රූප ගැන බොරුවට කලබල වෙන්න එපා. දැන් මෙතන මේ උපාදාන පරිවර්ත සූත්‍රයේ සරුවත් සංසේ සඳහන් කරනවා යේකේචි සමනාව බ්‍රාහ්මනව ඒපං ඒවං රූපං අභිඥාය කියලා. මෙන්න මේකයි රූපය කියලා විශිෂ්ට ඥාණයෙන් දැනගන්න. ඒ දැනගන්නේ අචීත රූපවත් අනාගත රූපවත් නෙවෙයි, අදාළ නැති රූපවත් නෙවෙයි, මේ ඉස්සරහ අස්පනා අපිට රූප පේන රූපේ තමයි. ඒ රූපය තමන්ගේ අස්පනා අපිට තියෙන එක පරීක්ෂා කර බැලිය හැකි. තමන්ට ගැලීම අදාළ රූපයක් අන්න ඒකට සමුදයේ ඒකට හේතු ඇයි මෙච්චර රූප ලෝකේ කියේදී මේ රූපෙ මෙතෙන්දි මට පෙන්වන්නේ කියන්නේ ඒකට තියෙන මොකද්දෝ බැඳීමක් නිසා. ඒකට මොකද්දෝ තියෙන ආසාවක් නිසා. ඒකට තියෙන මොකද්දෝ තණ්හාවක් නිසා. එතකොට මේ බේන රූපය මේ වෙලාවේ මට මේ විදිහට මුලිච්ච වෙنده හේතුව බැලුවොත් සර්වඥාන්සේ සඳහන් කරනවා අනිකුත් රූප රාශිය මැද මේක ඉස්මතු කරන්න ඔබ ප්‍රයත්නයක් කරලා තියෙනවා. ඒක ඔබ දැනගෙන හෝ නොදැන ඒ රූපේට තණ්හාවක් නැත්නම් තරහාවක් හෝ ඇලීමක් හෝ ගැටීමක් හේතු වෙනවා. ඒකයි ඒ රූපය අස්පනා පිටට ආවේ. ඒකයි ඒ රූපය මුලිච්චුනේ. ඒකයි ඒ රූපෙන් කිපෙන්නේ. ඒකයි ඒ රූපේට ඇලෙන්නේ. ඒ නිසා ඒවං රූපං කියන එකත් මෙතන ගැඹුරක් තියෙනවා. අදාළ රූපේ විතරයි මෙතන රූපේ කියලා ගන්න. භෞතික විද්‍යාඥා ඕක විතරක්ම ගන්නලා අනික් සේරම භෞතික විද්‍යාවට ගන්න. ඒ වෙලාව ඉදිරිපත් චිච්චකයා මගාරිනවා. ඒ කියන්නේ සතිය පිහිටවල නෙවෙයි රූපේ ගැන බලන්නේ. එයා බාහිර දේවල් ගැන බලන. සරුවචනාංශය ඒක හරියටම කොටු කරලා අදාළ නැති ටික අයින් කෙරුවට පස්සේ භාවනා කළ යුත්තේ ඉතාමත් පුංචි කොටසක් ගැන පමණයි. අරමුණු කළ යුත්තේ හෝ නිමිතිගත යුත්තේ මේ ඉදිරිපත් වෙන එකට විතරයි. ඇයි ඒක ඒ වෙලාවේ මට ඉදිරිපත් වුනේ කියලා කල්පනා කරලා බලනකොට ලක්ෂකුත් එකක් රූපතියදී ඇයි මේක ආවේ? මොකද්දෝ තියෙන මේකට බැඳීමක්. තරහක් හෝ ආසාවක් තියෙනවා. එතකොට ඒ තරහව ඒ ආසාව එතනදීම දැනගත්තේ නැත්නම් ඒත් අපි චින සම්පත්‍ය පන්න. මෙන්න මේ විදිහට ඒ රූපයේ හටගැන්ම බලන්ඩ යොමු කරන එක තමයි බුද්ධ ධර්ම කියන්නේ. අපිට කියන්න පුළුවන් බෞද්ධ භාවනාව කියන්නේ. යේ ධම්මා හේතුප්පබව යම් ධර්මයක් ඇති වුණා නම් ඒ ධර්මයේ ප්‍රභවය. සොයා බැලීමේ ඒ ධර්මයේ අපිට ඇති කරන හෝල කොලම හොල්මන කෙලෙසේ කෝක වෙතත් කොහෙන්ද එන්නේ කියලා බලනකොට අපිට ඒ ඇති කරන කෝලම ඇති කරන කෙලෙසේ පිළිබඳව හටගන්න පැත්තට යන්න පුළුවන්කම තමයි ඒ කෙලෙසෙන් එච්චර දිදුලද්දි කෙලෙසේ එච්චර අපිව පෙළද්දි එච්චර ඒ කෙලෙසෙන් අපිට දැවෙද්දි අපිට මුලට යන්න පුළුවන්කම තමයි මනුෂ්‍ය වශයෙන් අපි ලැබපු විශිෂ්ටම පරිණාම වශයෙන් ලැබිච්ච විශිෂ්ටම දායාදේ සර්වකන්සේ එතෙන්ද යොමු කරනවා මේ චා රූපය දකින්ද මොකද්ද දකින්න රූපේ මේ වෙලාවේ තියෙන රූපේ තමයි මුලිච්ච වෙච්ච රූපේ නැත්නම් ආපాతගත රූපේ කියලා යෝකට අපි මේ අභිධර්මය ගන්නවා යම් කිසි ඇහැට මුලිච්ච වෙච්ච කොටස මේ චිත්තක්ෂණ ඒකේ සමුදය බලන්න කියන ඉතින් මේක සමුදයට හේතුව තණ්හාව එතකොට සරුවච්චන්හන්සේ සඳහන් කරනවා ආස්වාස ප්‍රසවාසයේ තියා බලනකොට අපි ආස්වාස ප්‍රසවාසයේ නැවත නැවතත් චේතනාවකින් තොරව ඉබේ මතුවෙන තැනට අපි ඉස්සල හිත හදා ගන්න ඕනේ. කය හදා ගන්න ඕනේ ආනපනී කීකරු කර ගන්න. කීකරු කරමින් ඒ වෙලාවේදී ඇති වෙන මේ ආස්වාසි පිරිමැදීම උනුසුම සිසිලස කම්පන චංචල ගති තමයි මෙතන රූපණ ගතිය කියලා කියන්නේ. ඊට පස්සේ ඒක ගියා ප්‍රසවාසය ආව ප්‍රසවාසයේ තියෙන ඒ කම්පන චංචල ගති රූපණ ගති තමයි රූපේ කියලා කියන්නේ. ආ මේක දැන් එන ආස්වාසේ එන ප්‍රාස්වාසේ බලන්ද කී කරු කරගත්තට පස්සේ එහෙම නැත්නම් මූණට මූණ දාලා තියාගත්තට පස්සේ දැන් යෝගාවචරයට කළ යුතු අනුග්‍රහය තියෙනවා මේ රූපේ කොහේ ඉඳලාද එන්නේ කියලා රූපයගේ සමුදේ බැදී මේ ආස්වාසේ කොතන ඉඳලා මෙතෙන්ට ආවේ මේ ප්‍රස්වාසේ කොතන ඉඳලා මෙතෙන්ට ආවේ කියලා බැලුවොත් ඊතාමත්ම සියුම් තැනක ඉඳලා හුස්ම ලාවට පටන් අරගෙන තමයි මේ ගොරෝසු දැන් හුස්මට ආවේ ඒ ගොරෝසු දැන් හුස්මේ ඉඳලා මුලට මුලට යන්නා වගේ වැඩක් තමයි ඊගාවට එන හුස්මේ හටගන්න බල. ඊගාවට එන හුස්මේ ඊටත් වැඩි ඉස්සල හටගන්න බල. ඊගාවට එන හුස්මේ ඊටත් වැඩි හටගැනීම බලාන බලාන යනකොට මේ හටගන්මේ ඉඳලා මේ ගොරෝසු තැනටපත් වෙනකන් හුස්මේ දක ගන්න පුළුවන් වුණා නම් ඒ අපි කියනවා මුලට ඇද්දයි කියලා. ඒකට කියනවා රූපයේ මුලට ඇද්දයි කියලා. ඒ කියන්නේ රූප සමුදේ දිහාවටයි අපි තල්ලු කරගෙන යන්නේ. මේ දෙක තමයි මේ හටගත්ත ගොරෝසු මෙතෙක්කල් ආසසිකල අල්ලගත්ත ගුරුසුකම එකක් අනිත් එක තමයි ඒ හට ගන්න ඉස්සල සමුදේ පටන් ගන්න තැන එකක් ආනේ විදිහට හටගන්මයි හටගත්ත රූපය ගුරුසු රූපය කියන මේ දෙක තේරුම් අරගත්තොත් මේ දෙක තමයි ජීවිතයේ අතහල යුතු අන්ත දෙක කියලා සරුවත් චන්දසේ පෙන්නනවා විශේෂයෙන් මජ්ජේ සූත්‍රයේදී හටගත්ත රූපයත් රූපේ හට ගැනීමට සමුදයක් ඒ දෙක තමයි අන්ත දෙක ඒ දෙක විතරක් දැකලා අපිට ගොඩ වෙන්න බෑ මේ අන්ත දෙකට මැද තියෙන මධ්‍යම ප්‍රතිපදාව අපි තේරුම් ගන්න වෙනවා ඒ තේරුම් ගැනීම සඳහා මේ අල්ලන්න පුළුවන් මතු වෙච්ච ගොරෝසු ආස්වාස ප්‍රස්වාසයත් ඒකට හේතු වෙච්ච ලාවට පටන් ගන්න තැනත් කියන දෙක සම්පූර්ණ වශී කරගන්න වෙනවා සම්පූර්ණ නතු කරගන්න වෙනවා මේක නිකන් අතේ රේඛාවල් වගේ එනේන ආස්වාසේ මුල එනේන ප්‍රස්වාසේ මුල දැකගත්තා නම් සමුදේ දැකගත්තා ඊට පස්සේ ඒක ගොරෝසු තත්ත්වයට පත් වෙන හැටි දැක්කා මේ දෙක දැක්කා නම් අපි කියනවා මුලයි මැදයි දැක්කයි ඊට පස්සේ ලැබෙන අතිරේක ලාභයක් තමයි යෝගාවචරයට එහෙමනම් ඒක ගෙවි යන හැටි දකින්නේ රූපය නිරුද්ධ වෙන හැටි ආස්වාසේ නිරුද්ධ වෙන හැටි ප්‍රස්වාසේ නිරුද්ධ වෙන හැටි මේක නිරෝධ සත්‍ය කියලායි කියන්නේ නිරෝධ සත්‍ය කියලා කියන්නේ ගිවං කරන මාර්ගය නිවන් මාර්ගය. ඉතින් මේට යන ප්‍රතිපදාවට කියනවා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා. ඒ නිසා රූපයක් සම්බන්ධ කරනකොට ආස්වාදය සම්බන්ධ කරනකොට හැම කෙනෙකුටම හිත යදුවාම සතිය ඉස්සල්ලාම් පිටන්නේ ගොරෝසු ඝන බහල වෙච්ච ආස්වාද ප්‍රසවාසි. ඒ වෙච්ච හිත සතිය එහෙම නැත්නම් ඒ සමාධිය රූපේ හට ගන්න තැනට යොමු කරන එක තමයි යෝගාවචරයාගේ යෝග කර්මය. එහෙම නැත්නම් ප්‍රතිපදා. මෙතකොට අහු වෙනවා මේ පටන් ගන්න තැනයි පටන් ගත පස්සේ ගොරෝසු තත්ත්වය මේ දෙක අන්ත දෙක කරගෙන බලාන හිටියෝ දවසක ඒ යෝගාවචරයා මේ හටගත් දේ ගොරෝසු වෙච්ච දේ ගෙවන් කරන හැටි දකිනකොට ඒක නිරුද්ධ වීම නිරෝධ සත්‍ය දකිනවා. ඒ සඳහා කුමන නම් වූ ක්‍රමසහ විදි මොන විදි අනුග්‍රහ කුමක් කළ යුතුද කියන එක තමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ. ඉතින් සර්වඥාන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ විතර මෙන්න මේකයි රූපය කියලා හරියට අර්ථකථනය ගන්න. රූපය කියන එක නිර්වචනය කරන. ඒකලේ රූපය හට ගන්න තැන බලන්න යා සම්පූර්ණ නැවත නැවත ඉදීමේ භාවනා කර. අපි නිදන්ම ගත්තේ මේ වෙලාවේ නිදර්ශන හැටියට ආස්වාද ප්‍රසවාස දෙක. නියම කරන යනකොට දවසක් එනවා රූපයක් දකින්න ආස්වාසයක් දකින්න හට ගන්න තැනක් දකින්න ඊට පස්සේ හටගෙන ගොරෝසුනා වූ රූපේ කෙසේනම් ගෙවි යනවද නිරුද්ධ වෙනවද නැතිලා යනවද සිව්මිලා යනවද කියන පැත්තට ගියාම ඒ ගෙවි යන පැත්ත බලන එක තමයි ඒක තමයි නිරෝධ සත්‍ය වෙන්නේ. ඒ සඳහා ගන්න ප්‍රතිපදාවට තමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ. මෙන්න මේ හතර දැක්කම මේ හතර විශිෂ්ට ඥාණයෙන් දැක්කම අභිඥාවෙන් දැක්කානම් ඒ කියන්නේ කෙලින්ම ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අපිට දැක ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා කවදාකවත් ඒ වැනි රූපයක් රසවින්දිනේ කරන්න යන්නේ නැහැ. මොකද ඒ තරම් ශීඝ්‍රයෙන් ඇති වෙලා නැති වෙලා යන දෙයක් ආස්වාද කරන්න යන්නේ නැහැ. වින්දිනේ කරන්න යන්නේ නැහැ. ඒක පිළිබඳව නිර්වින්දනයක් පහළ වෙන්න ඉඩ තියෙනවායි කියලා කියනවා. නිබ්බිදාවක් පහළ වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ වගේම රාගයක් මේක මේ අල්ල බදලා තියාගෙන ඉන්න ඕනේ නිකන් දැලෙන් උලම් බදන්න අල්ලනවා වගේ කවදාකවත් ඊට පස්සේ යන්නේ නැහැ. මොකද ඒක ඇටි වෙන එකත් රූපයාගේ නියාම ධර්මානුකූලව සිද්ධ වෙන්නේ. ගොරෝසු වෙන එකත් රූපයාගේම නියාම ධර්මයකට සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඒක ගෙවන් දාන එකත් රූපයාගේම නියාම ධර්මයකට සිද්ධ වෙන්නේ. මට පුළුවන් මේක දිහා දුරස්ත බැල්මකින් බලන එක විතරයි කියලා බලනවා නම් දැක්කා නම් අභිඥාවක් පහළ වුණා නම් විශිෂ්ට ඥානයක් පහළ වුණා නම් ඒ නිරීක්ෂණයට භාජන වුණා වූ ඒ රූප ධර්ම વિશે රාගයක් පහළ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම නිරුද්ධ කිරීමේ හැකියාව ඒක නිරුද්ධ වෙලා යන එක තමයි නිරුද්ධ වෙලා යන එක රූපේ ස්වභාවය. ඒක පිළිබඳ චකිත බහල කරගන්න එපා. ඒක නිරුද්ධ වුණාට මට හානියක් වෙනවයි මට නිග්‍රහයක් වෙනවයි මගේ මේ කැමැත්තට ආශාවල් වලට හානියක් වෙන්නේ නැහැ. ඒ රූපයගේ ස්වභාවය කියලා නිරෝධයට තියෙන බය. නිරෝධය කියලා කියන්නේ ක්ෂය වීමක්, වැය වීමක්, නැතිබංගස්ථාන වීමක් කියලා ගත්ත එක වෙනුවට මේක රූපයේ ආවේනික ලක්ෂණයක් බව තේරුම් අරගන්නවා. එතකොට මේ මිනිස්සයා ඒ රූප ධර්මයාගෙන් දුරස්ත වීම නැත්තම් වෙන්වීම නැවත නොබැඳෙන සුළු. උපාදාන ඇති නොකරන්නා වූ සුළු දුරස්ත වීමක් වෙනවා අනුපාදා විමුක්තයි කියලා. මේකදී සරුවචනාංශේ පාළි වචනේ පාවිච්චි කරනවා රූපේ රූපේ නිබ්බින්දති විරජ්‍ය රූපේ නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තෝ. මෙන්න මෙහෙම හරියට අලගිය මුලගිය සේරම දැකලා වෙන විදිහට කියනවා මුල මැද අග තුන හොඳට දැකලා ඒ රූපයෙන් යම් අනුපාදෝ විමුක්තියක් ලැබුවා නම් ඒක සරුවචනාංශය කියනවා සුවිමුත්තයි කියලා සුන්දර වූ විමුක්තියක් කියලා. ඉතින් මේක මෙන්න මේ මේ කියආපු මේ පාළිය පෙන්වනදී අපිට කියන්න පුළුවන් අපි රූපය කියලා දක්වන මේ රූපණ ගතිය, පායෝ ගතිය, පාඨවි ගතිය, තේජෝ ගතිය, ආයෝ ගතිය, නලියන ගතියක් තියෙනවනේ වගේ වගේ තියෙනවා කම්පන චංචල ගතිය. නාම ධර්මෙන් වෙන් වෙන ගතියක් තියෙනවා. පාඨවි ආපෝලින් වෙන් වෙන ගතියක් තියෙනවා. ආපෝ තේජෝ වලින් වෙන් වෙන ගතියක් තියෙනවා. තේජෝ වායෝ වලින් වෙන් වෙන ගතියක් තියෙනවා. තම තමන්ගේ ඒ ලක්ෂණ ආවේනිකෝ පෙන්නන ගතියක් ඒ ධාතුන් වල තියෙනවා. මේ සේරම දැක්කයි කියලා අපි හිතමු. නැත්තං මේ දක්කන කෙනෙක් ගැන කතා කරනවා නම් පඨවි ලක්ෂණ මේකමයි මෙහෙමයි කියලා දකිනවා. ආපෝ ධාතුව දකිනවා, වායෝ ධාතුව දකිනවා, තීජෝ ධාතුව දකිනවා. දැකලා මේක හොඳට එනේනකේ බලාන හිටියොත් මේ මිනිස්යාට සිදු නොවි නොවැළක්විය හැකි සිද්ධියක් තමයි චිත්‍රයක් දිහා හොඳට බලාන ඉන්න එකනට මේකේ කැන්වස් එකක් තියෙනවා කියලා තේරුම් ගන්න. මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ කැන්වස් එක කියලා. කැන්වස් එක අහුවෙනවා. කැන්වස් එක අහුවෙන්න ඉතල රූපේ හැම තැනම ඇඳලා තියෙන විස්තර බලන්න ඕන. සාමාන්‍යයෙන් චිත්‍රය විකුණන්නේ කැන්වස් වටිනාකම නෙමෙයි චිත්‍රේ වටිනාකම. නම් චිත්‍රය හොඳට දැක්කොත්. මදිනෝ කියන දැක්කොත්. හත්පස දැක්කොත්. මුලමඳාග දැක්කොත් අනිවාර්යයෙන් මේ පුද්ගලයා කැන්වස් එකට යනවා. ඒ වගේ තමයි යම් දවසක රූප ධර්ම පිළිබඳ භාවනා කරන කායපන පසනා කරන කායගත සතිය කරන එකන පටවියාපෝ තේජෝ එන තන දකින හොඳට බැලුවොත් මේ ඔක්කොම හැදිලා තියෙන්නේ අවකාශ ධාතුවේ බව නැත්නම් මේකේ පසුබිම අවකාශයේ බව තේරුම් ගන්න. වෙන විදිහට කියනවා නම් මේ මදයක් මේ වදයක් අරගෙන ඒ මේ වදේ අපි ගන්නෙ මේ පැණි සඳහානේ. ඒ මේ පැණි ඔක්කොම රස බැලුවට පස්සේ වදේ આવුවෙනවා. ඒ සැකස්ම නැතුව මේ පැණි ගබඩක් කරන්න අමාරුයි. ඒ සදාකාර සැකස්ම මේ පැණි වලටම ආවේනිකයි. කවදාකවත් ලෝක වෙනස් වුණාට මේ වදේ සයිස් එක වෙනස් වෙන්නේ නැහැ. මේ පැණි જાති තවරමල් කාලට එක රසක් එනවා. රබර් මල් කාලට එක රසක් එනවා. පොල් මල් කාලට එක රසක් එනවා. එක එක රස හැටියට වෙනස් වෙන ඍතු හැට නමුත් මේ වදේ හැමදාම එක විදියයි. ඒ වගේ තමයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරමා භූතයන් චලන චම්ප චංචල ගති තිබුණට ඒ වගේ දෙන ආස්තිකත්වේ නිසා එව්වා ගෙවම් කරලා දැක්කා නම් කවදා හරි අවකාශ ධාතුව ඒකෙම වෙනස් වෙන්න දෙයක් නැහැ. ඒකට චිත්‍රයේ පසුබිම වගේ අවකාශය දැක්කා. මෙන්න මේ අවකාශයේ දැකීම රූප ඉවත් කරලා තරහ වෙලා නැත්නම් රූප බදාගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රූප හරහ බැලීම කියන එක තමයි කරන්නේ. විනිවිද දකින්නවා කියන එක තමයි අවශ්‍ය කරන්නේ. අවකාශයේ දැක්කා නම් ඉස්සරහින් රූප තිබුණ ප්‍රශ්නකුත් නැහැ. රූප තිබෙන එක අවකාශයේ වළක්වන්න බෑ. හරි විනිවිද දැකපු කෙනාට. ඒක නිසා මෙතෙක්කල් අපිට වැරදුනේ නැත්තම් අපිට පොට පිට පිට පොට ගියේ අපි මේ දකින්න රූප ඇති වෙන්න බැලුවේ නෑ. විපස්සනා කළේ නෑ. මුලමෙදාග වශයෙන් මේ තුල මේ මධ්‍ය ප්‍රතිපදාව තියෙන බව දැනගත්තේ නෑ. ඒ නිසා අපි මේ රූපම අභිරමණය කළා. මට මේ රූප හොඳයි මේක එපා. මේක තියෙන්න ඕනේ මේ කෝණයි කියලා ඒ වගේ හොඳ නරක හරි වැරදි සුභා සුභ බලබල රූප පට්ටම පන්න ගන්න අපිට බැරි වුණා. ඒ නිසා රූප මට්ටම පන්නන්න රූප නැතුව බෑ. හැබැයි රූප වලත් මේ මට්ටම පන්නලා තියෙන අවකාශය නැහැ. ඒ නිසා රූප හරහා දැකලා අවකාශය දැක්කනම් ඒක විමුක්තියක්. රූපයගින් විමුක්ත වීම. මෙන්න මේ විමුක්ති භාවයේ දැකලා කොච්චර රූප තිබුණාද ඊට පස්සේ රූප දකින්න ඊට පස්සේ කැන්වස් එකක් දකින්න චිත්‍රයක් දකින්න නම් හොඳටම දන්නවා ඒක සරලව දැක්කට පස්සේ මේ හැම චිත්‍රයකටම තියෙන ආවේනික අත්‍යවශ්‍ය ලක්ෂණ තමයි කැන්වස් එකේ නිසා සර්වඥාන්සේ සඳහන් කළා කියනවා මහණි පින්සලක් අතරන දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ඇවිල්ලා මම අවකාශයේ රූප අඳින්නේ මේ කියලා අන්ධකාර පැවට කරන්න පුළුවන් කිව්වා කවමදාකවත් අවකාශයේ රූප අඳින්න බෑ චින්ත ගෑවෙන්නේ නැහැ ඒකට කැන්වස් එකක් ඕන. ඒ වගේ තමයි රූප ධර්ම වලට කවදාකවත් වසන්ඩ බෑ අවකාශය නැතු. ආස්තිකත්වයේ පින්න රූපයෙන් නාස්තිකත්වයේ පින්න අවකාශය. අපි හිතන්නේ මේ දෙන්න රණ්ඩු කරනවායි කියලා රණ්ඩු කරන නෙමෙයි මේ දෙන එකිනෙකට අත්වල් බැඳගෙනයි කියේ. ඒක නිසා රූප පිළිබඳව සම්පූර්ණ පරිච්ඡේදයකට ගිය දවසේ එයා නැතුවම බැරි විදිහට අවකාශ ධාතුව තේරුම් ගන්නවා. අවකාශ ධාතුව තේරුම් ගත්තා කියන රූපයන්ගේ මිදුණයි. ඊට පස්සේ රූප තිබුණත් අවකාශයේ නොදක ඉන්න බැරුව යනවා යාට. මොකද ඒ රූප හරහා දකින්න නිසා. ඒ නිසා ආස්වාසේ පටන් ගන්න ඉස්සෙල්ලා වායෝ පොට්ටබ්බ ධාතුවක් තියෙන්නේ නැති තැන ඉඳලා වායෝ පොට්ටබ්බ ධාතුව පටන් ගන්න දැනෙන ඇඟෙන මුල් තැන අපි කියනවා ලාවට පටන් ගන්න තැන. ඊට පස්සේ ගොරෝසු වායෝ පොට්ටබ්බ ධාතුව නාස්පුඩු පුරවාගෙන යනකොට අපි කියනවා ආස්වාසේ මැද දැක්කයි. ඊට පස්සේ ඒක අන්තිමට ගෙවම් කරලා ගියාට පස්සේ අපි අර ආයෙත් කැන්වස් එකට වැටෙනවා. ආයෙත් ගිහිල්ලා වායෝ පොට්ටබ්බ ධාතුව නැටනකට වැටෙනවා. නමුත් අපි එතකොට කියන්නේ භාවනාව කැඩුනායි කියලා. සතිය නැතුව ගියයි කියලා. සමාධිය නැතුණයි කියලා. ඒ නිසා අපිට කවදාකවත් ආධුනිකයන්ට ආස්වාසිය ගෙවම් කරපු තැනත් ප්‍රස්වාසිය පටන් ගන්න තැනත් අතරමැද කෑල්ල අහුවෙන්නේ නැහැ. නමුත් මොකද වෙන්නේ ආස්වාස් ප්‍රස්වාසිය සංසිධීගෙන සංසිධීගෙන යනකොට අන්නේ තියෙන මැද කෑල්ල එන්නේ ඉන්න ලොකු වෙලා ලොකු වෙලා ලොකු වෙලා ලොකු වෙලා ආස්වාස් ප්‍රස්වාසිය ගෙවම් කළා antide හිස්තන විතරක් එකතු වෙච්ච දවසේ අපි කොච්චර කලබල වෙනවද කියනවනම් අපි කොච්චර අන්තබන්ද වෙනවද කියනවනම් අපිම සැක කරනවා භාවනා කැඩිලයි කියලා. සතිය නැති වෙලයි කියලා. සමාධිය නැති වෙලයි කියලා ඊගාට මම මොකද්ද කරන්න ඕනේ කියලා විශේෂ සැකයක් පහල කරනවා. එහෙම නැත්නම් හිත නිඳට වැටෙනවා. එහෙම නැත්නම් ආයාසයෙන් හුස්ම ගන්න හදනවා අපි අර රූප ධර්ම වල තියෙන කෑදරකම නිසා. රූප ධර්ම නැති වෙච්චාන් තියෙන පාළු ගතිය නිසා අපිට සිද්ධි බහුලයි රූප තියෙනවා. අවකාශ ධාතුවේ සිද්ධි නැහැ. මොකද ඒකේ කම්පන චංචල ගතිය නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ ගොරෝසු ආස්වාස ප්‍රස්වාසයේ ඉඳලා හිමීට 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 මුල බලමින් මුල බලමින් තුනී ආස්වාසයේ ටික ටික හිත පුරුදු කරන්න. පුරුදු කරනලා ඉතාම තුනී තැන්ල ගොරෝසුන් පැත්ත බලනකොට අපිට ආස්වාසයක් ඇති වෙයි. ආස්වාසිනේ ආස්වාදය. හා යාන්තම් දිනක දැන් හැදී වැඩිගෙන යනවා හරියට කුළුඳුලේ බබෙක් හම්බෙච්ච අම්මා කෙනෙක් ඒ දරුවා වැඩෙනකොට තියෙන සතුට වගේ එකක් එනවා. කිරිලත් ඇවිල්ලා ගිහිලා දත් ඇවිල්ලා උදං කරලා සෙල්ලම් කරලා කුමාර වයස ගත කරලා ඒ විභූෂණ පානකොට අම්මට ඉන්න සතුට වගේ. නමුත් අම්මා කැමති නෑ හොඳලට එනකොට අම්මා මැරෙනවා දරුවා නාකි වෙනවා දකින්න. දරුවා නාකි වෙනවා දකින්න එක අම්මගේ ඉතර සතුටක් නෑ. ඒකට නිසා අම්මා ඊට කලින් මැරලා යනවා. ඒක නිසා එක දවසක් කරේ සෙන් මාස්ටර් කෙනෙක් ආවට ගියලු මිනිස්සෙක් මේ දරුවට ආශිර්වාද අරන් දෙන්නේ. ඒ මාස්ටර් ඉන්නේ කන්ද උඩලු. ඉතින් මම සාමාන්‍ය ගැමියයි මාස්ටර් බොහෝම ආනුභාව සම්පන්න භාවනා කරන කෙනෙක් නිසා ගිහිල්ලා කිව්වලු අපි ස්වාමියා හම්බෙන්න ආවා අපිට මේ දරුවට ආශිර්වාද කරන්න කියලා. දරුවා තරුණ වයසේ පුතා දැන් තාත්තා ටිකක් තලතුණ වයසේ ඊට පස්සේලු උඹේ තාත්තා කොයි කියලා හවලු තාත්තගේ. ඊට පස්සේ අපේ තාත්තා මැරිලා කිව්වා. ඊට පස්සේ තාත්තගේ තාත්තා කොයි කියලා ඒත් මැරුණා කිව්වා. ආ එහෙමනම් වාඩි වෙන්නේ කියලා කිව්වලු ශියා මලා තාත්තා මලා ඊගාට උඹ බෑ. ඊට පස්සේ පුතා මැරෙනවා. ආයෙත් යන්නේ කිව්වා. ඒකට අර මනුස්සයා කිව්වලු මොකද්ද මේ කතා කරන්නේ? මං ආවේ මේ ආශිර්වාදයක් ගන්න ඔබතුමා මේ කතා කරන්නේ. තාත්තා ශියා මලා කිව්වා. තාත්තා මැරෙනවා. ඒකද ඊගාට මම මැරෙනවා කියවට පුතා මැරෙනවා කිව්වා. මේකේ මොකද්ද ආශිර්වාදය කියලා. ඊයා අර තාපසතුමා හිත හුස්ම කන්නකොට ඇයි මිනිස්සු උඹට ඉස්සර මේක මැරුවොත් මොන තරම් කාලකන්නිකමක්ද කියලා ඇහුවා. ඒක තමයි ආශිර්වාදය කියන්නේ මේ ලෝකේ චාරිත්‍ර ධර්මයක් තියෙනවා ඒ චාරිත්‍ර ධර්මයේ විදිහට යනවා ඕක හරිම ආශිර්වාදයක්. වැඩි හරි පුතා කලින් මරනවා නම් ඒක වෙන්න දෙපයි කියලා මම මේ කියන්නේ කිව්වා. වදින්. ඒක නිසා කොයි එකත් නැගලා එනකොට හරි ලස්සනයි. හඳ පායගෙන එනකොට හරිම ලස්සනයි. අපි පායන හැම එකක්ම බහලා යනවා කියන එක අපි දකින්න කැමති නැහැ. අපි ඒක දකින්නේ දුමංගලයක් විදිහට. නොදකී යුක්තක් දෙන නිසා සරුවච්චන්හන්සේ ඉස්සලා පෙන නැගලා එන හැටි බලන්න කියනවා. නැගලා ඉඳ බලාන ඉන්නකොට ඉන්නකොට කැන්වස් එක දකින්වයි කියලා කියනවා නැගපු හැම එකක්ම බහැස්සගිය. මොනම දෙයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ බහැල ඉවරනාට පස්සේ මොකද ඉතුරු වෙන්නේ? චිත්ත දෙමේ කැන්වස් එක. ඒ නිසා හැම පටවි ධාතුවක්ම ආපෝ ධාතුවක්ම තේජෝ ධාතුවක්ම වායෝ ධාතුවක නගින සුළු ගතියක් තියෙනවා. ඒ වගේම බහැලා යන ගතියක් තියෙනවා. ඉතුරු වෙන්නේ අවකාශ ධාතුව. මේ කියන්නේ හැම රූපයක්ම දුකක්. රූප ධර්මයේ කියන්නේ දුකක්. රූප ධර්ම ගෙවන් කිරීම කියලා කියන්නේ නිරෝධය කියලා කියන්නේ සැප. ඉතින් මේක හරියම අමාරුයි තේරුම් ගන්න. මොකද අපට ඕන වෙලා තියෙන රූප ධර්ම අපේ නතුවට නදත්වට පාලණයට අරගෙන රූප ධර්ම මතින් සැප හොයන්නේ. ඒක හරි තමන්ගේම කක්ක ටිකක් අතක ගා සෙල්ලම් කරන පොඩි එකෙක් වගේ තමයි. ඒක රසණී තියෙන තාකල් පොඩි කාට ජොලි. මොකද සීතල වුණාට පස්සේ අම්මටත් අප්සෙට් එක පොඩි කාටත් අප්සෙට් එක. මේකේ ගන්න හොඳ ලස්සනක් නෑ. මේකේ ගන්න මොකක්වත්ම දෙයක් නෑ. ඒක නිසා ඒක කෙලින් කිව්වට කවුරුවක්වත් ලෝකයා කැමති නෑ. මොකද ලෝකෙට ඕනේ වෙලා තියෙන්නේ මේ සංසාරේ සැපසේ ජීවත් වීම. මේ රූප ධර්ම සැපට යොදා ගන්න. නමුත් සර්වඥාන්සේ ඒ මතයට බාධා නොකර කියනවා රූප ධර්මයාගේ හටගන්ම බලන්නේ. හටගන්ම බලන්න ගැඹුරු සත්‍යයක් ඕන. ගැඹුරු සමාධියක් ඕන. ඒක හටගත් එක දිගට යන හැටි බලන්න කියලා කියන්නේ නැහැ. නමුත් ඒක පේනවා. ආනේක උනාට පස්සේ හටගෙන දියුණු වුණා නම් යමක් ඒ නැති වෙන පැත්ත බැලීම තමයි නිරෝධය කියලා කියන්නේ. එතන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. ඉතින් මේ ආස්වාස ප්‍රසවාසයේ සංසිධීකන යනකොට ඒක මධ්‍යම ප්‍රතිපදා බවත් ඒක මේ භාවනා ක්‍රමෙන් ලැබිච්ච විශේෂ ඥානයක් බවත් ඒ ඥානෙ කෙලපැමිණෙන්නේ ආස්වාස ප්‍රසවාසයේ නොදැනෙන තැන බවත් ඒක ආස්වාස ප්‍රසවාසයේ සම්බන්ධින තන රූප ධර්ම සම්බන්ධයෙන් අනුපාද විමුක්තියක් බවත් තේරුම් ගන්නකම් තමයි මේ භාවනාව තියෙන්නේ. කවදා හෝ අපිට දැක්ක දැක්ක දැන දැන මේ ආස්වාසේ මේ ප්‍රාස්වාසේ ගෙවම් කරලා සම්පූර්ණ ගෙවම් වීම නිවන කියලා තේරුම් ගන්න දවසට තේරුම් ගන්න ධර්මයට අපි මේ භාවනා ප්‍රගුණ කළොත් අපිට තේරෙවි ඉපදිච්ච දවසේ ඉඳලාම හැමදාම හැම ආස්වාසයක් ප්‍රාස්වාසයක් මැදපත් මේ හිස්කම තිබුණා. අපි අපි එක හිතුවේ අනුතරුදායක තැනක් කියලා. අපි හිතුවේ මගහැරිය යුතු තැනක් කියලා නැත්නම් අපිට අහුවෙන්නේ නැ තැනක් කියලා. නමුත් හරුවතනස අපි අඬ ගහගෙන අර පොඩි කාලේ ඇස් දෙක බැඳගෙන රෞමේ ඇවිද්දවන්නේ. මේ කොයි යන්නේ? රයිගම් පාරේ කවුරු බලන්නද? නැන්ද බලන්නයි කවදද ඉන්නේ? ඉරිදයි ඉන්නේ කික බැඳගෙන යනවාගේ හරුවතනසේ රූපේ පෙන්නලා රූපේ මුල බලන්න අපි අවධානය යොමු කරනවා. මොකද අපි හරිය කැමැති හට ගන්න වෙත්ත බලන්න. ආන්නේ හට ගන්න පැත්ත බලාගෙන බලාන යනකොට ජීවම් කරන පැත්තට වැටෙනවා මධ්‍ය ප්‍රතිපදයට වැටෙනවා. ඒකට ඇත්තටම සම්මාදෘෂ්ටි අවශ්‍යයි. වැටුණාට පස්සේ ආස්වාසයට වැඩිය හොඳට තේරේ ප්‍රස්වාසයේ ගිලී යන තැන බලාගෙන ඉන්න. ආස්වාසයේ ගිලී යන තැන එකපාරට සිද්ධ වෙන්නේ ප්‍රස්වාසයේ ගිලී යම ඉතාමත්ම ලස්සනට සතියේ වලිගේ හීමයකට යන වගේ වේගන වෙන. ආන්නේ ඉවර වෙලා අන්තිම නැට්ටට යනකම් අන්තිම බිඳුවට යනකම් බලන ඉඳලා මේ අඬ හදන්නේ ඊට වැඩිය විමුක්ත තැනකටයි. මට ඊගාව ප්‍රස්වාසයේදී මේකට වඩා සියුම් තැනකට යන්න හදනවයි කියලා කියන්නේ අපි නිරෝධය අගය කරගෙන යන ගමන. විරාගය අමසවගය කරගෙන යන ගමන. නිබ්බිදාව අමතේ අගය කරගෙන යන ගමනක්. අනුපාදා විමුක්ති අගය කරගෙන යන ගමන. ජීවම් කරන්න රූප ධර්මයන් අපි විනෝරදේ මේ විමුක්තිය ලැබෙනවා. නමුත් ඒක කරදරයක්, ඒක බයක්, ඒක චකිතයක්, ආයෙ මුස්ම ගන්න දෙයක් කියන එක ඇඟෙන්න තේරෙන්න ඕනේ. තීරලා මේ රූප ධර්මයාගේ ශීරසියක් ගෙවිලාම සිදු වෙනකොටම නිවන නිර්වචනය වෙනවා. අපි හිතමු කෙනෙක් මේක මූල ධර්ම වශයෙන් බාරගත්තයි කියලා. ඊට පස්සේ භාවනා කරන්න පෙළඹුණයි කියලා. මෙන්න මේ විදිහට ගිහිල්ලා කවදා හෝ සම්පූර්ණ වෙනදා නොදැක්ක අත් නොවින්ද මට්ටමට ඉතාමත්ම සියුම් රූප මට්ටමට ගිහිල්ලා මෙයමයි නිවන. මේකමයි කැන්වස් එක. මේකමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා. ඒකට තර්ක කරන්න නැතුව, සැක කරන්න නැතුව, වාද කරන්න නැතුව, අභියෝග කරන්න නැතුව, හයියෙන් හුස්ම ගන්න නැතුව, නිින්දට වැටෙන්න නැතුව දෙන්න ඉන්නනම් එසේ මෙසේ සතියක් තිබිලා බෑ. එසේ මෙසේ සතියක මෙතන යන්න බෑ. ඒක නිසා සතිය ඉතාමත්ම සියුම් කරන්න. ඉතාමත්ම සමාධියක් ඇති කරන්න. ඒ වගේම දෘෂ්ටිය. එගින් පෙර දැක්ම මම ඊගාට මොකක් බලන්නද මේ බලන්නේ කියන පෙර දැක්ම ඉතාමත්ම මොකක්ද කියන්නේ ධාර්මික බිඳුවේ. අපි ලෝකේ කවදාකවත් පුරුදු කරපු නැති දැක්මක් මේ කරන්න හදන්නේ. දන්නා දැන සිට නොදන්නා තැනට යන්නේ. ආනිතින් ගියාට පස්සේ සර්වඥාන්සේ කියනවා එතෙන්දී ඇති වෙනවා රූප ධර්මයේ විමුක්තිය. අන්නේ විමුක්තිය සැකකලොත් බාධකලොත් ඒක බයක් බවට පත් වෙන විමුක්තියක් බවට පත් වෙන්නේ. නමුත් මේකයි බුදුහාමර මේ නිර්වචනය කරන්න හදන්නේ කියලා එකට සාදර වුණොත් එහෙම නැත්නම් ඒක භාවනා ප්‍රතිපලයක් මධ්‍යම ප්‍රතිපදයේ තේරුම් ගත්තොත් අපිට තේරෙන පටන් අරගනි ඒක එච්චර දුර තියෙන එකක් නෙවෙයි. නමුත් අපි අර දෘෂ්ටි වැරද්ද නිසා පෙර දැක්මක් නැතිකම නිසා අපි එවැනි විමුක්තියක් ළඟා වීගෙන එනකොට බයක් පහළ කරගන්නවා. මෙන්න මේකයි කෙලෙස් කියලා කියන්නේ. මේ බයටයි කෙලෙස් කියලා කියන සර්වචනසේ පොදු නමක් දෙනවා කෙලෙස් වලට බය. විමුක්තියට ලංකරගෙන එනකොට සර්වචනසේ උපක්‍රමයේට අපි විහිං බයක් ඇති කරන සැකයක් උපදවාගෙන හයියෙන් හුස්ම අරගෙන නැගිටලා යනවනම් ඒකෙන් අදහස් කරන්නේ අපි ඒ දින ටැග් බාර ගන්න කැමති නැහැ කියන එක. ඉතින් මේකත් බණ අහලා ධර්ම සාකච්ඡා කරලා නැවත නැවත හිත යොදවලා මේ රූපයාගේ විමුක්තිය තුළම අනුපාදා විමුක්තිය තියෙනවා කියලා තේරුම් ගත්තොත් බුදුහාමකන ඒක සුවිමුත්ත ගතිය කියලා තාම සුන්දර වූ විමුක්තියක්. රූපයාගේ විමුක්තිය කියලා කියන්නේ අවකාශය. පරිචින්න අවකාශය කියලා මේකට කියනවා. යේසු විමුක්තෝ තේ කේවලිනෝ. යම් වෙලාවක යම් කිසි කෙනෙක්ගේ රූපයාගේ ගෙවන්දනීමෙන් ඇතිවෙන අවකාශයට ගියොත් අවකාශයේ සාපේක්ෂ දෙයක් නෙවෙයි කියලා කරුවත් තමයි කියන්නේ. ඒ තමයි කේවල தත්ත්වය. කේවල தත්ත්වය කියන්නේ කැනස. ඒක උඩ තමයි රූප පහළ වෙන්න පුළුවන්. මේ කේවල தත්ත්වය තුල নিরপেক্ষ தත්ත්වය තුල කිසිම සංසන්දනයක් කරන්න බෑ. කිසිම තාරාතිරමක් මනින්න බෑ. අවකාශයේ මේකක් නැහැ. ඒක නිසා දැන් කියන ඒ භෞතික විද්‍යාව ක්‍රමයේ හැටියට කියනවා අපි පොළවෙන් නිකුත් වෙලා ඈතට යන අජටවකාශ යානයක් ගත්තොත් ඒක පොළවෙන් නිකුත් වෙනකොට ඒ පොළවෙන් කොච්චර දුරද කොච්චර ගුරුත්වාකර්ෂණයක් තියෙනවද කොච්චර බර තියෙනවද කොච්චර වේගයක් තියෙනවද ඔක්කොම මනින්න පුළුවන්. නමුත් මේක ගිහිල්ලා පොළොව පේන්නේ නැතරම් ඈතට ගියාට පස්සේ අවකට කිසිම අවකාශ වස්තුවක් නැත්තම් මේකේ වේගේ මනින්නේ මොකට සාපේක්ෂවද කියලා එක යන කෙනාට ඇතුළින් ඉන්න කෙනාට තේරෙන්නේ නැහැ මම යනවද ඉන්නවද කියලා. මොකද පහු කරන යන දෙයක් නැහැ. අපිට වේගය දැනෙන්නේ, ත්වරණය දැනෙන්නේ, ජවය දැනෙන්නේ අපි පහු කරන යන දෙයටත් සාපේක්ෂවයි. පහු කරන යන දෙයක් ගැළෙන්න දෙයක් නැත් අපි කියන කේවල தත්වයක් කියලා. අපි කියන নিরপেক্ষ தත්වයක් කියලා. ඉතින් ගියාට පස්සේ වේගයකද ඉන්නේ නැද්ද කියලා කොහොමඩක්වත් හොයන්න බෑ. ඒසම් පොළවේ විදින කතාවයි අජතවකාශය විදින කතාවයි අතර විස්තරණය මෙතනින් මෙතෙන් යනවා කියන එක සම්පූර්ණ අර්ථකථනය වෙනස්. ඒක නිසා සරුවත්නසේ සඳහන් කරන්නේ මෙන්න මේ කේවල తত্ত্বය සාපේක්ෂ తত্ত্বය මේ අපි අපේක්ෂ తত্ত্বයේ තවත් පැරඩයිම් එකක්. එහෙම නැත්නම් වෙන දෘෂ්ටි කෝණයක්. රූප තියෙනවයි කියලා කියන්නේ ඒ රූප වලින් විනිත්මුත්ත වූ කේවල වූ নিরপেক্ষ වූ தත්‍යක් කියනයි කිය. නමුත් අපේ ඉඳුරන් එක්කෙනෙක්වත් ඒ කේවල தත්ත්වේ මනින්නත් බෑ ඉඳුරන්ට ගෝචර වෙන්නෙත් නෑ. වෙන්න බෑ. ඉඳුරන්ට ගෝචර වෙන්නේ සාපේක්ෂ தත්ත්ව විතරයි. নিরপেক্ষ தත්ත්ව අහු වෙන්නේ නෑ. අපේ ඉඳුරන් ඒ තරම්ම ගොරෝසුයි. ඒක දන්නේ සාපේක්ෂ නිසා ඉඳුරන්ට අහු වෙනකොටම හොඳ නරක හරි වැරදි සාධාරණ අසාධාරණකම් එනවා. නමුත් ඒ අහුවෙන රූප කියන්න පුළුවන් රූපේ නෙවෙන දේවල් හොඳට බල්ලා 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 ඒක විනිවිද දැකලා අවකාශයට ගියා නම් ඒ අවකාශයේ හොඳ නරක නැහැ. අවකාශයේ විපරිණාමයක් නැහැ. අවකාශයේ හරි වැරද්දක් නැහැ. අවකාශයේ සුභ අසුභ නැහැ. ඉතින් එතෙන්ද යන්න කොත්තම සදාචාරවාදියා නිකම්ම බය වෙනවා අම්බෝ එහෙමනම් යන්න බෑ කියලා. දේශපාලනඥයෙක් නම් කිට්ටු කරන්න හම්බෙන එකක් නෑ. මොකද ඒගොල්ල හැම වෙලාවෙම පරිසරයේ වාසිය අරගෙන දිනන්න හදන මිනිස්සුයන්. ඉතින් පරිසරයක් නැතුව දිනන්නේ කාටයි? කේවල සත්‍යයෙන් මොනවක් කරන්න බෑ. ආර්ථික විශේෂඥයෙකුට කරන්න දෙන්නේ. එහෙර තියෙන්නේ මේ වස්තු වල තියෙන ගැළපීම තුළින් වැඩි ආස්වාදයක් ලබා ගැනීම සඳහා කටයුතු කරන එකනේ. ඒ වගේම සමාජ විද්‍යාඥයත් පච වෙනවා. මේ සමාජයේ තියෙන දුක වාසියට අරගෙන ජීවත් වෙන මිනිහෙක් සමාජ විද්‍යාඥයා කියන්නේ. වාසියට හරව ගන්න මිනිහෙක් නේ තමන්ගේ වැඩ අමතක කරගෙන මෙතෙන් යන්න පුළුවන් වෙන්නේ මේ කේවල தත්වෙට යන්න පුළුවන් වෙන්නේ මේ নিরপেক্ষ தත්වෙට යන්න පුළුවන් වෙන්නේ මේ සාපේක්ෂ භාවයේ තියෙන තුච්ඡකම සාපේක්ෂ භාවයේ තියෙන නිහින ගතිය සාපේක්ෂ භාවයේ තියෙන පෙළන ගතිය සාපේක්ෂ භාවයේ තියෙන තවන ගතිය හොඳට තේරුම් ගන්න සංසාරේ බය ඇති වෙච්ච කෙනාට බුදු කෙනෙක් පහළ වෙන්නේ මෙන්න මේ සාපේක්ෂ தත්වෙ ඉඳන් নিরপেক্ষ தත්වෙට යන්නයි කේවල தත්වෙට ගෙනියන්නයි. නමුත් කේවල தත්වය දැකලා මූණ දීලා මේකයි කේවලත්වයේ කියලා. මේකයි নিরপেক্ষ තත්ත්වයේ කියලා තේරුම් ගන්නවා කියන එක වෙන කතාවක්. ඒක මොකද ඒකේ ඈත තියෙන එකක් නෙමෙයි. එච්චර ඈත තියෙන එකක් නෙමෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සාපේක්ෂ තත්ත්වයේ ඉඳලා සාපේක්ෂ තත්ත්වේ නිර්වචනය කරගෙන ඒක හොඳට අත්දැකලා එතන ඉඳලා নিরপেক্ষ තත්ත්වයට යන ප්‍රතිපදාව. ක්‍රමය ගැස්ස ගැස්ස ගියොත් හිතා ගන්න බෑ. ඒ නිසා තාමත්ම සුමුදුව එකින් එකට යාදෙන විදිහට සතියින් යුක්තව ගමන් කරගෙන යන්න පටන් අරගත්තොත් අපිට තියෙන්නේ මේ নিরপেক্ষ තත්ත්වේ නැතිකමක්වත්, කේවල තත්ත්වේ නැති එකක්වත් නෙමෙයි. අපි ඉඳුරන්න මේක ගෝචර නැති නිසා, අපි මෙතෙක්කල් ඔක්කොම තියෙනකත් ඉඳුරන්ගේ නිසා, මේ ඉඳුරන්න අහුවෙන්නේ නැති තැනට යන්න ඉඳුරන් කැමැති නැහැ. ඇහ කැමති නැහැ, නාසය කැමති නැහැ, දිව කැමති නැහැ, කන කැමති නැහැ, කය කැමති නැහැ, හිත කැමති නැහැ. එතකොට මේ ඉඳුරන් දෙන ලනු, ඉඳුරන් දෙන ගොඩ පෙරක තෝරුකම් අනුව අපි හදාගත්ත මේ මතිමතාන්තර ලෝකේ, වේදනා ලෝකේ, සංඥා ලෝකේ, සංස්කාර ලෝකය සම්පූර්ණ මායාවක් බව. එහෙම නැත්නම් ඒක හුදු හීනයක් බව, මිරිගුවක් බව, දිය බුබුලක් බව, පෙනපිඩක් බව. මේ බුදුහාමුදුරු කියන එක දැකලා මේක තමයි මේ සිද්ධ වෙන්නේ, මෙහෙම නේද වෙන්නේ කියලා දැනගත්තොත් එවැනි කෙනාට කවදාකවත් ආනාපාන ගෙවෙනකොට සැකයක් එන්න බෑ. ඊගාට මම මොකද කරන්න කියලා ප්‍රශ්නයක් එන්න බෑ. දැනගන්න ක්‍රමේ හරි. අවුරුදු 2600 කට පුත්‍රයන්වන්සේ කලින් දේශනා කළත් හරියට ඉදෙව්වොත් සාපේක්ෂ තත්ත්වේ ඉඳලා নিরপেক্ষ තත්ත්වට යන. කේවල තත්ත්වට යන. ඒ කේවල තත්ත්වයට යනකොට ඇති වෙන ප්‍රධාන වෙනස්කම් තමයි ඒක මොනම විදියකින්වත් සංනිවේදනය කරන්න බෑ තව කෙනෙකුට. භාෂාවට දාන්න බෑ. ව්‍යාකරණයකට දාන්න බෑ. හැබැයි මේ පුද්ගලයාට අත්දැකීම ලැබෙන අත්දැකීම නෑ බෑ කියන්න නම් බෑ. නමුත් තර්ක මනස කවදාකවත් ඒක නම්බුකාරයක් කියලා පෙන්වන්න කැමති නෑ. ඒක තණ්හාවට හොඳ නෑ, දික්තියට හොඳ නෑ, මාන්නයට හොඳ නෑ. මේක ඒක නිසා ප්‍රපංච ධර්ම මේක එනකොට තැති ගන්න. අභියෝගයට ලක් වෙනවා. ඒක නිසා සරුවත් අනන්ත සඳහන් කර තියෙනවා මෙන්න මේ කේවල தත්වෙට යන්න පුළුවන් නම් යේසු විමුක්තෝ තේ කේවලිම. රූපයෙන් මිදිච්ච කෙනා අවකාශයේ හොඳට අවකාශය තුල පිරිචිගතිය ලබන කෙනා, සන්තුෂ්ටි කරගතිය ලබන කෙනා, සන්තුෂ්ටි දතිය ලබන කෙනා කේවල தත්වෙටයිපත් වෙන්නේ. යේ කේවලිනෝ තේ සංවට්ටං න පඤ්ඤායති. එයා තුල කවදාකවත් ආකූලත්වයක් ඇති වෙන්නේ නැහැ කියලා. එයා කවදාකවත් කාටවත් ඝර්ෂණයක් ඇති කරන්නේ නැහැ. ගැටුමක් ඇති කරන්නේ මොකද අවකාශය තුල ගැටුමක් නැහැ. නමුත් ඒක වෙලා තියෙන අපේ දිට්ඨියට, අපේ මාන්නයට, අපේ තෘෂ්ණාවට මේ ගැටුමක් නැති තැන, වඳන්න තැනක් නැති තැන, ලැග ගන්න තැනක් නැති තැන මේවා මතින් පමණක් කල්පනා කරන ලෝකයාට, එහෙම නැත්නම් අපි ඉඳුරන් පංචින් පමණක් කල්පනා කරන ලෝකයාට මේක කොහොමනම් සංනිවේදනය කරන්නේ, කොහොමනම් මේක කියලා දෙන්නද? මෙන්න මෙතනයි මේ වටේ කැළපෙන්නේ නැති කම්මා වට, කිලේශ වට, මේ විපාක වට කැරකෙන්නේ නැති තැනක් මේ හුස්ම දෙක මැද තියෙන, මේ වේදනා දෙකක් මැද තියෙනවා, සංඥා දෙකක් මැද තියෙනවා. නමුත් අපි හිත හැමදාම කරන්නේ අර මැද තියෙන එක පන්නලා රූපෙන් රූපයට පැන 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 යනවා මිසක් අරූප දෙකක් මැද තියෙන සානුව පන්නනවා. මේකට තමයි තණ්හාවේ ගැටලනවයි කියලා කියන්නේ. තණ්හාව ගැටලන්නේ ගොරෝසු තනින් ගොරෝසු රඬ ගැට දාගෙන අර යට අහු වෙනකොටස නොපින්නාරි දෙක. ඒක නිසා රූපයේ පිළිබඳව පමනක් උනත් දැනගත්තොත් නැත්නම් දැනගත්තයි කියලා කියන්නේ ඒකේ ආස්තික පැත්ත නැත්නම් පැටවිය ආපෝ තීජවල අලගිය මුලගිය සේරම දැකගත්තොත් තරවචනanse දන්නවා ඒ කෙනා ඒ රූප විනිවිදිනවා. විනිවිදතර පස්සේ යන්න දෙයක් නැහැ, පේන්නේ එහා පැත්තේ තියෙන අවකාශය තමයි. ඉතින් ඒකම තමයි ඔය ගොරෝසු ආනාපාන ඉඳලා භාවනා කරගෙන කරගෙන යනකොට ආනාපානෙ ගෙවෙන්න 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 මේ කයි මධ්‍යම ප්‍රතිපදාව, මේ කයි ආර්ය අෂ්ටාංගික මාර්ගය, මේකයි වැඩි යුත්තේ මං ඊයේ අත්දැකීමෙන් අද මීට වැඩි ගැඹුරකට යන්න ඕන. මධ්‍යම ප්‍රතිපදාව ඉදිරියට යන්න ඕන නැත්නම් සම්මාදිට්ඨිය ඇතුළු ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න ඕන කියලා මේකෙන් පෝෂණය ලබන, ඕජාව ලබන, ඉදිරියට යන ධෛර්යමන්ත වෙන ශරීර හිත ඒක ඉතින් ගංගා දිගේ ඉහළට පීනන හිතක් කියලා කියනවා. ලෝකෙට වෙලා තියෙන්නේ අර දන්න රූප ධර්ම ගෙවෙනකොට බය චක්කිතේ කම්මැලිකම නිදිමතකමයි එන්නේ. ඒ වෙනකොට නිබ්බිදා විරාග නිරෝධය ඇති කරගන්න පුළුවන් නම් ඒක භාවනාවෙන් එන එකක් නන් නෙවෙයි. ඒක හුදු දෘෂ්ටිය. ඒක හුදු පෙරදක්ම. ඉතින් මේ පෙරදක්ම භාවනා කරන ගමන් සුතමි ඥාණයේ සකච්ඡාවෙන් චින්තාමි ඥාණයෙන් පෝෂණය වෙලා තිබුණ නැත්නම් කවදාකවත් ස්වයම්භුව නම් පහළ වෙන්නේ නැහැ. තමන්ට පහළ වෙන්නේ නැහැ. ඉතින් භාවනා කරන ගමන් මේක සුද්ධ කරන්න ඕන. ඉතින් මේක සමහරු හිතනවා මේ පොතේ පතේ දැනුමක් නැතුව බුද්ධියක් නැතුව මේකට යන්න බැරි වෙයි කියලා. නමුත් හුස්මේ ගෙවන් දමන වෙලාවේදී හුස්ම තුනී වේගන යනකොට බුදුන් කෙරේ සද්ධාව තියෙනවනම් බුදුන් දැක්කේ නැති වුණාට ධර්මයේ කෙරේ සද්ධාව තියෙනවනම් ධර්මයේ කටපාඩම් නොකෙරුවාට සංඝයා කෙරේ සද්ධාව තියෙනවනම් මමත් මේ සංඝයාගේ කොටසක් කියලා සීලක ඉස්සලායි පිටලා ඉන්නවනම් ඒ පුදුරට ඉදිරියට යෑමේ ශක්තිය පෞරුෂත්වය එනවා. ඒක දැනුමෙන් මේ එකක් නෙමෙයි ආශිර්වාදයෙන් එකක්වත් නෙමෙයි. ප්‍රාර්ථනා කළ ගන්නත් බෑ. ඒ නිසා මේකට එකම ක්‍රමයක් නෙමෙයි කියන්නේ. විවිධාකාර පැති තියෙනවා. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් වෙලාවක මේ මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගන්න රූපේ ගෙවා දැමීම මමයි මේ බුදුහාමතුත් ප්‍රාර්ථනා කරේ ඒකමයි මේ සිද්ධ වෙන්නේ ඒක හරි කියලා තේරුම් අරගත්තොත් ඒ පුද්ගලයා තුළ සම්මා දිට්ඨිය වශයෙන් න රූපං අත්තනෝ සමනුපස්සති කියලා තියෙනවා. මේ රූපය මගේ ආත්මේ නෙවෙයි කියන එක මනා දැක්මෙන් දකින්න යා සූදානම් වෙනවා. රූපේ තියෙන්නේ දුක නලියන ගතිය වෙනස් වෙන ගතිය තවන ගතිය සහ පෙළන ගතිය. තවචින විපරිණාම ගතිය සහ සංඝත ගති කියලා. කොහොමද තවන පෙළන ගති දෙක නම් පට වියපෘ තේජෝල බොහෝම ප්‍රකටයි. එනිසා මේ රූපයේ මෙවැනි ස්ථිර සාර ආත්මයක් පිහිටන්න බෑ. පිහිටන වනම් පිහිටන්න පුළුවන් නේ අවකාශය තමයි. නමුත් අවකාශය කියන්නේ නාස්තික ප්‍රතිපත්තිය. නාස්තික ප්‍රඥප්තිය. ඒක නිසා මෙතන ආත්මයක් තියෙනවා කියලා ගන්න පටන් අරගත්තොත් ඒකට ප්‍රතිවිරුද්ධ උපකල්පන රාශියක් ඔප් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම සම්මා දිට්ඨිය සඳහා රූපන රූපං අත්තනෝ සමනුපස්සති රූපේ ආත්මේ නෙවෙයි මනා දැක්මින් දකින්න හිත හදාගන්නේ කියලා. න රූපවන්තං වා අත්තානං මේ ආත්මයේ රූප සහිත එකක් කියලා. ආත්මයක් තියෙනවා රූපයක් තිබිය යුතුයි ආත්මේ පෙන්වන්නේ මෙන්න මේ රූපෙන්. 18 සංඥා නත්නකොට මේ සීතිය කා පෙන්වන්නේ මේ වෙස්මුණේ. මහසෝනා පෙන්වන්නේ මේ වෙස්මුණෙන් කියලා උට රූපයක් තියෙන එපා නේද කියලා අඳුරගන්නේ. ඒ නිසා ආත්මය කියලා කියන්නේ මේ රූපවන්ත දෙයක්ද කියලා හිතාගෙන හිටියොත් රූපේ නැති උනට ආත්මේ නැති වෙනවා කියලා බය වෙනවා. නමුත් රූපය නැති රූපවන්ත නැති දෙයක් ආත්මය කියලා මේ ගත්තොත් රූපේ ගෙවිගෙන යනකොට යනකොට පේනවා ආත්ම තැන ඉඳලා මේ අනාත්මන තමයි යන්නේ නැත්තම් සම්මාදීට තමයි යන්නේ කියලා. එහෙම නැත්තම් න අත්තිනිවා රූපං රූපයේ ආත්මයක් නැහැ ආත්මයෙහි රූපයක් නැහැ කියන මේ අර්ථ දෙකයි මේකේ තියෙන්නේ. රූපයෙහි ආත්මයක් නැහැ ආත්මයට රූපෙකුත් නැහැ. ඒ වගේම රූපය කෙරෙහි කෙරෙන් ආත්මයක් ඇති වෙන්නේ නැහැ ආත්මය කෙරෙන් රූපයක් ඇති වෙන්නේ නැහැ. මේ විදිහට මේක ඉහි හරියට යනකොට ඉතින් බොහෝමත්ම ගැඹුරක්. එහෙම නැත්නම් අපි හිතපු නැති අදාහගත්තේ නැති කොටසකට යනවා. කෙසේ නමුත් සමහර සූත්‍රවල මේ විදිහට රූපේ සම්බන්ධ කරලා හතර ආකාරයකට සම්මාදිට්ඨිය ඇති කරගන්නවා. මෙන්න මේ සම්මාදිට්ඨිය පහළ වුණොත් ඒ හිතට පහළ වෙන සංකල්ප වලට තමයි සම්මා සංකප්ප කියලා කියන්නේ. දැනට අපි ළඟ තියෙන මේ රූපය බදාගත්ත එමන තමයි රූප ලෝකෙක රජවෙන්ද හදන ආත්මීය සංකල්පය. ඒ නිසා එවැනි ධිට්ඨියක ඉන්න කෙනාගෙන් පහළ වෙන සංකල්ප කවදාකවත් සම්මා සංකල්ප වෙන්න බෑ. ඒවා කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියන පැත්තට තමයි අපි. යම් වෙලාවක මේ රූපය ආත්මේ නෙවෙයි රූපයෙහි ආත්මේ නෑ ආත්මයෙහි රූපේ නෑ ආත්මේ කෙරෙන් රූපේ පහළ වෙන්නේ නෑ කියන යහ කල්පනාව හරි දැක්ම පහළ වුණා නම් රූපයෙන් වෙන් වෙන මේ නිස්සරණ සංකල්පය තමයි පහළ වෙන්නේ. රූපේ නැතුව බෑ. නමුත් ඒකට ඇලි බැඳී ගන්න මේක මමයි මාගේ ආත්මය කියලා. ඒ නිසා රූපේ ගෙවෙන වෙලාවේ වඩා සතුටක් ඇති වෙනවා. යන්තම් තිබුණු කරදරේ ඉවර වුණා කියලා. ඒක නිසා සම්මා දිට්ඨිය හරියට පිළිහිටපු කෙනා ගින් පහළ වෙන සංකල්ප වලට කියනවා සම්මා සංකප්ප කියලා. මේක යාන්තමට තීරුම් අරගත්ත බටහිර විද්‍යාඥයෝ විද්‍යාඥයෝ කියනද මන් දන්නේ ඒ සතාට මොකක් කියනද මන් දන්නේ. තීරුම් ගත්ත කියනවා මුළු බටහිර විද්‍යාවම ඇති කරගත්තේ රූපය පවතිනක්්‍ය දිව්‍යන් වහන්සේ විසින් මවන ලද්දක්්‍ය කියන ආස්තික සංකල්පය. විශේෂයෙන්ම ඔය අයිසෙක් නිව්ටන්ගේ ඇපල් ගෙඩිය ඔළුවට වැටෙන වෙලාවේදී ඒ දැකපු ගුරුත්වාකර්ෂණ කියන්නේ තන්නි කර රූපේ පවතිනවා කියන මිත්‍යා දෘෂ්ටිය සහ මිත්‍යා සංකල්පය මත පවතිච්ච දෙයක්. කවදාකවත් මෙවැනි සමීකරණකින් කරපු දෙයක් මානවයට හරියන්න විදියක් නැහැ කියලා කියනවා. දුකටමයි පිටාරක්. කවදාකවත් මේක මිත්‍යාස දිට්ඨියෙන් සහ මිත්‍යා සංකල්පයෙන් ඇති කරගත්ත කිසිම දෙයක් හරියන දෙයක් නෙමෙයි කියලා. පේන්න තියෙනම් පහුගිය අවුරුදු 200 විතර ඇතුළත නානා ප්‍රකාර විද්‍යානුකූල දිනුකම් ඇති වෙලා වෛද්‍ය විද්‍යාවද මේ එහෙම නැත්නම් භෞතික විද්‍යාවද එහෙම නැත්නම් ගමන් පහසුකම්ද යටිතල පහසුකම්ද sannivedanata ගොඩාක් වැඩුණයි කියලා. වැඩුණාට මොකද අද තියෙන ප්‍රශ්න එදා නොතිබිච්ච තරම්. එනිසා මේකේ උනේ මොකද තියෙන එක තව තවත් අවුල් තත්ත්වයකටපත් වෙලා අපි එළියේ තොරතුරු හොයන පරිබාහිරයේ තොරතුරු හොයන ආධ්‍යාත්මික ගැන නොතකන සදාචාරය ගැන නොතකන හිස් කොඹ බවටපත් වෙනවා. එනිසා අපිට ඕනේ දැන් සදාචාරය සල්ලි හම්බ වෙනවා නම් බලල මැට්ටෙන් උනත් කමන්නේ මී වලකට කමන්නේ බලල මල්ල හරි කමන්නේ සල්ලි හම්බ වෙනකොට ඥාව ඥාව ගන්නෑ. අද ඇමරිකාවේ එළි කරගෙන යන සෙල්ලම් ටික දිහා බලනකොට ඒ තාමත් ප්‍රතිඋණු කියන විද්‍යාඥයෝ සහ විශේෂඥයෝ රජයත් එක්ක එකතු වෙලා නොමග ඇරලා තියෙනකොට අරගෙන තින පගා විතරක් ගත්තොත් හිතාගන්න. මේ මුණ්ඩ තමයි අපි උගත්තු කියලා කිව්වේ මෙතෙක්. මොකද්ද කෙරුවේ? වීරිමාංශෙම කන බොන එකම තමයි තිබුණේ. කිසිසේත් මේ මිනිසුන්ට හරි වැරද්දක් හොඳ නරකක් මානවදායකක් මොකක්වත් නැහැ. ඒ මදිවට ඒගොල්ලෝ එතනින් ඇති කරගත් අධිකාරිය තුල ලෝකෙම පාලනය කරන්න පටන් අරගත්ත පාලනේ දැන්ටත් කරනවා. මේ පාලනේ කරන්නේ ජනමාධ්‍ය තුලින් බැංකු ක්‍රමයේ තුලින් ඒගොල්ලන්ගේ මිනුම් දඩු ක්‍රමයේ තුලින් සීර මිච්ඡ සංකල්ප. ඒ වගේ සීර මිත්‍යා දෘෂ්ටියෙන් පටන් ගත්තේ රූපය පවතිනවා. නමුත් අයිසෙක් නිව්ටන්ගේ භාරේ පොඩ්ඩක් පය හැපිලා වැටුනේ අයින්ස්ටයින් කෝ රූපේ සහ අරූපේ අතර ඕනම වෙලාවක මාරු වෙන්න පුළුවන් කියන. රූපයක් ශක්තියක් බවට පත් වෙන බුලා රක්තය රූපයක් බවට පත් වෙන මේ ශක්තිය කියලා කියන්නේ අරූප ද්‍රව්‍යයක්. ඒක නිසා E=mc² කියන ඒ E සමානයි mc² වර්ගයේ කියන ඒ සමීකරණය විශාල පෙරලියක් ඇති කරා. පෙරලියක් ඇති කරාට පස්සේ රූපේ කියලා කියන්නේ පවතින දෙයක් නෙවෙයි ආස්තික සංකල්පයක්ද ප්‍රඥප්තියක්ද නාස්තික සංකල්පයක්ද කියන එක අද තාම බෑ විද්‍යාඥයන්ට තේරුම් ගන්න. එයා තේරුම් අරගෙන තියනවා ඒක තේරුම් ගන්න නම් බාහිරේ හොයලා බෑ හිත සම්බන්ධ වෙන්න. රූපේ කියන එක ආස්තිකද නාස්තිකද කියලා කියන එක सिद्ध වෙන්නේ හිත සම්බන්ධ වුණොත් පමණමයි. ඒ චිත්තක්ෂණයම අවබෝධ කරගොත් පමණමයි අනුන්ගේ දේ බලන්නත් බෑ, ඊයේ බලන්නත් බෑ, හෙට බලන්නත් බෑ, වෙන හිතක් බලන්නත් බෑ. ඒ නිසා විද්‍යාවට මෙතෙක් කල නැතුව තිබුණ මේ හිත කියන එක දැන් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. රූප වේගයක් රූපයක් වාටපත් වෙනකොට, රූපයක් වේගයක් වාටපත් වෙනකොට හිතේ සම්බන්ධතාවය. ඉතින් මේක සර්වඥාන කිව්වේ නාම රූපච්ඡා කියලා. නාම රූප දෙක එකිනෙකට හේතු කරපු බටකොටු මිටි දෙකක් වගේ. එකක් ඇද්දොත් තරක වැටෙනවා. විද්‍යාව කියලා කියන්නේම මතක තියාගන්න රූප ධර්ම ගැන කතා කරන දෙයක්, නාම ගැන අයින් කරපු තනියම හිටවන්න හදව බටකොටුවක් වගේ. දැන් තමයි දැන් අවුරුදු 20ක් විතර මේ නාම ධර්ම පිළිබඳව කල්පනා කරන්න පටන් ගන්න තියෙන්නේ. ඒ පටන් ගන්න මෙතෙක් කරගෙන ගියේ විද්‍යානුකූල ක්‍රමවල තියෙන බොල්කම, ඒ වගේ තියෙන මිත්‍යා සංකල්පය, මිත්‍යා ගතිය පේන්න පටන් ගත්තා. ඉතින් සරුවචනාංශයේගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ විදිහේ මිත්‍යා දිට්ඨියකින් සහ මිත්‍යා සංකල්පයෙන් පටන් ගත්තාම සම්මා වාචාවක් එන්න පුළුවන්ද කියලා. මිත්‍යා වාචාමයි. ඒක හොඳම නිදර්ශනය තමයි අද තියෙන ජනමාධ්‍ය. කිව්වොත් බොරුවක්. කෙරුවොත් හොරකම. කැත කෙරුවොත් හතරමං හන්දියක. මෙච්චර වැසිකිලි හදලා තියෙද්දි ප්‍රසිද්ධ තැන් වල තමයි කතා කරන්නේ. ඉන්සා එවැනි වැරදි වචන සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වාචා වෙන්න ඕනේ. මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකල්ප නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න මිච්ඡා වාචා. මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජී. අපේ මේ යුගයේ මේ අපි ජීවත් වෙන යුගයේ ඉතාමත්ව පෙරලිවිය. ඔකෝම හරි දෘෂ්ටියෙන් බැලුවෝ පේන යුගයක්. හරි දෘෂ්ටි කියලා මම අදහස් කරන්නේ මෙතන මේ සතිය තුලින් බලන එක. සම්මා සතියෙන් බලන්න පටන් අරගත්තොත් මේකේ තියෙන මිච්ඡා දිට්ඨිය පේනවා ආස්තික දෙයක් දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා දෙවියන් වහන්සේ රූපේ මැව්වා මිනිස්සයා මැව්වා කියලා ඒ මැවීම වාදයකින් ආස්තිකත්වයක් ගැන කතා කරනවා. අඩු ගානේ අපේ සරුවචන් වහන්සේ ඒ බුරිදත්ත ජාතකයේ ඉස්සර පාරමිතා පුරන කාලේ කීප ගාතාවක සඳහන් කරලා තියෙනවා. ඒකේ සඳහන් වෙලා තියෙන්නේ මේකයි නිකන් උපමා කතාවක්. එයා පුංචි කාලෙම බ්‍රාහ්මණ පවුලකින් ඇටියලා තියෙන්නේ. අම්මා එයාට ආශිර්වාද කරනවා මේ බමුණන් අතර අනිවාර්යයෙන්ම ගින්දර තියෙන නිසා උඹ නිතරම ගිනි මැලයක් ඇති කරගෙන ගින්නත් එක්ක ජීවත් වෙන කියලා. මෙයා ඉතින් වැඩි කයසටපත් වුණාට පස්සේ මේ අවරණ්ණේ ගත වෙලා ඉතින් තපස් රකින්න මන භාවනා කරනවා. ඒ තාපස් ක්‍රමයේ කියන්නේ Hindu ක්‍රමයට. එහෙම ඉන්නකොට මෙයාට හිතුණා මේ අපේ ක්‍රමයේ හැටියට හරකෙක් මරලා යාගයක් කරන්න ඕනේ කියලා. ඉතින් මෙයා ඒක නිසා බොහෝම දැඩි මහන්සි වෙලා උත්සාහ කරලා කොහොමද හරකෙක් උපයලා. ඔබෙන් දැන් මේක මරලා යාගයක් කරන්නයි හදන්නේ. එතකොට යාට කල්පනා වෙනවා අර අම්මා කියපු උපදේශය අමතක වෙලා ගිනි මැලේ නෙවිලා. හරි කනකාටු ඊට පස්සේ හරක බඳලා තියලා යනවා ගමට ගින්දර ගේන. ගිනල්ල ඇවිල්ලා බලනකොට හොරු ටිකක් හරක කාලා වලිග නැට්ට විතරක් ඉතුරු කරලා තියෙනවා. මෙයා සාප කරනවා මැවුම් කර දෙහෙන තොට යකෝ තොට පූජා කරන්න ගෙනව හරක රැක ගන්න බැරි නම් තෝ මාව රකීද කියලා. මොකක්වත් නැ බොක්ක හේ දෙන්නම් බයින්නවා තමයි මං කර දෙයන්න. ඒකල කියනවා මේකා මවපු දේ මැරීම කියලා කියන්නේ ආස්තික වචනයක් නේ. මේකා මවපු දේ මෙච්චර දුක දෙනවා නම් මූට මැවුම් කරය කියන්න වටින මූට විනාශකයි කියලා තමයි කියන්න වටින්නේ කියලා. ඉන්නවා නම් එහෙම එකේ. මවල තියෙන්නේ විනාශ දුක. මොකද අපි ආස්තිකත්වයට බඳින පැත්තක් තමයි ওই මැවුම් කර කතාවේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා ආස්තිකත්වයේ කියන්නෙම තැවීමක්, කියන්නෙම පිළීමක්, කියන්නෙම සංකතයක්, කියන්නෙම විපරිණාමයක්. ඔබ කවදා හෝ මේ ආස්තිකත්වයේ විනිවිද දකින්නකම් ඔබට කවදාකවත් ඒ නාස්තික ප්‍රඥප්තිය පේන්නේ උඹට දෙයියෝ ගන්නලා තියෙන්නේ අම්මාව ගන්නලා තියෙන්නේ තාත්තාව ගන්නලා තියෙන්නේ ගුරුවරයව ගන්නලා තියෙන්නේ මේ නාස්තිකත්වයේ කියන්නේ කොහොඳ නේද එකක් කියන්නේ. එහෙම නම් උඹට ගැලවුමක් නැහැ. මේ සාරූපේ විනිවිද දකින්න ඕනේ. රූපේ කියලා කියන්නේ දුකක් බව තේරුම් ගන්න ඕනේ. දුකට හේතුව මේ 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 වෙලාවේ පැමිණිච්ච මේ රූපමයි ළඟට ආවේ මොකද්ද? මම මේක බදාගත්ත හින්දා. ඔත් ඒ රූපේම පාවිච්චි කළේකේ Nirodhe බැලුවොත්. හට ගන්න පැත්ත බලලා නිරෝධය බැලුවොත් ඒ පුංචි රූප ටික හරහා දැක්කොත් අපිට කැන්වස් එක පේනවා. අවකාශය පේනවා. අන්නේ අවකාශය දැක ගන්න අසළු ජීවිතයට අපි කියනවා භ්‍රමචර්ය ජීවිතය කියලා. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය කියලා. නැත්නම් ආරි මාර්ගය කියලා. ආන්නේ ආරි මාර්ගය දකින්කොට ඉදිරිපත් වෙන මේ රූපය කියලා කියන හුදු මායාවක් බවත් ආස්තික ප්‍රඥාක්තිය පවණක් බවත් තේරුම් අරගත්තොත් දැකම නැති රූප පිළිබඳවත් නිවන් ලබනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් රාත්‍රියේ අවකාශයේ අන්ධකාරයි කියලා තමයි අපිට උගන්ලා තියෙන්නේ. ඒකනේ අපේ සම්මුතිය. නමුත් අජට අවකාශ වස්තුවක් අහසට ගියොත් ඒ වස්තුව දිලිසෙන්න පටන් ගන්නවා. චන්ද්‍රිකාවක් හරි ධූමකේතුවක් හරි ඒ දුදුලන්නේ ඒ වස්තුව නිසා නෙවෙයි අවකාශයේ සම්පූර්ණ ආලෝකයෙන් පිටලා තියෙන්නේ. ඒක පරාවර්තනය කරන දෙයක් නැති නිසා අන්ධකාරයට පේන මොනවා හරි අහසට දාපු ගම ඒ දේ දිලිසෙන වගේ පේනවා. ඒ දේ දිලිසෙනවා නෙවෙයි ඒක දිලිසෙන්නේ නැති වස්තුවක්. ඒකෙන් පරාවර්තනය වෙන නිසා මුළු අවකාශයේම තියෙන තද්ද බල ආලෝකයේ බව තේරුම් ගත්ත දවසට අපේ ඇහැට ආලෝකයේ පේන්න නම් හැප්පෙන්න දෙයක් තියෙනවා. එතකොට අපි ආලෝකේ නෙවෙයි ලකින හැප්පෙන දේ. අපි හිතනවා මේ හැප්පෙන දේ ආලෝකමත් කියලා. ඉතින් මෙහෙව් ඇහක් එක්ක අපි ගමන් කරා. මෙහෙව් දැනුමක් එක තමයි අපි භෞතික විද්‍යාව ඉගෙන ගන්න. සරුවත් යන දිගඹ හිත ප්‍රභාස්රයි කිලෝ රක්නති ප්‍රභාස්රයක් තියෙන්නේ. ඒ ප්‍රභාසරයේ මේ අජටවකාශයේ තියෙන ආලෝකය වගේ පේන්නේ. මොකක් හරි කුණක් වැඩිච්චා මේ අහසේ හිලක් අපේ පිටුරු ගෙවල් වල වහලවල් වල එහෙ නැත්නම් පොල්ලතු ගෙවල් වල අහසේ හිලක් ඇතිච්චාම වහලේ ඉලක් ඇතිච්චාම ඉරේලිය පාතට වැටෙනවා බීම් එකක් විදියට මේ හදම්බයක් වෙයි. ඒක අහරා යන දූවිලි විතරක් පේන. ඒක අපි පුංචි කාලේ දැකලා තියෙනවා. නමුත් අපිට පේන්නේ මේ ආලෝක කදම්බේ තුල දූවිලි තියෙනවා. දූවිලි හැම තැනම තියෙනවා. ඒ දූවිලි ප්‍රකාශ වෙන්න ආලෝකයක් නැති නිසා අපිට පේන්නේ මේ ආලෝක කදම්බේ තුල දූවිලි තියෙනවා. දැන් අහසට අජටවකාශ වස්තුවක් ගියොත් ඒක බබලන නිසා පිටන අජටවකස්තු බබලනවා කියලා. ඒක නෙවෙයි කාරණාව මුළු අජටවකාශෙ පිරීලා තියෙන ආලෝකේ නමුත් අපේ ඇහැට පේන්නේ නැහැ. අපේ ඇහැ දකින්නේ ඒ දකින්න අපේ ඇහැ හැදිලා නැහැ. ඉතින් ඒ ඇහත් එක්ක මේ යන ගමනේදී සර්වඥාන්ස කියනවා අන්ධ භූත ලෝකයක් මේක කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වොත් මේ මුදු අජටවකාශෙම තියෙන ආලෝකයක් කියලා බුදුහාමුදුරට ගල් ගහ. එහෙනම් පේන්නේ පාය කියලා. ඒ වගේ තමයි මේ ඇතුලේ තියෙන දේවල් දකින්නම් බාහිරේ බැලිලා නතර කරන්න වෙනවා. ඇතුලෙත් බලලා මේක ඇතුලේ තියෙන දේවල් වලට වැඩිය නැති බව. එහෙම නැත්නම් මේ ශූන්‍යත්වයේ කියන එක තීරුම් ගන්නයි කයි රූපයගේ ගැළවීම. එහෙමද මේ රූප ලස්සන කර කර ඔප කර කර තා හැඩ වැඩ දාන්න ගියාම ඒක වෙන්නේ අර බබා අසුචිත් එක කරන දෙල්ලම තමයි. සුද්ධියක් නැහැ. එනිසා මේ ගෙවෙන වේලාවේදී රූපේ සංසිඳන වේලාවේදී රූපේ නිරුද්ධ වෙන වේලාවේදී සතුටු වීමක් සතුටු වීම කියන එක නෙමෙයි මේක ප්‍රතිපදාව බව දන්නවනේ මේක මධ්‍යම ප්‍රතිපදාව බව දන්නවනේ ඒකටයි අපි කියන්නේ සම්මා දිට්ඨිය කියලා. එතකොට පහළ වෙන සංකල්පයටයි අපි කියන්නේ සම්මා සංකල්පය කියලා එහෙම මිනිහ කතා කරන්නේ සම්මා වාචාවක් නමුත් උඟ දෙනකොට තේරෙන්නේ නැහැ. එයා කරන වැඩේ සම්මා කම්මන්තයක් වෙනවා. එයා කරන ආජීවය සම්මා ආජීවයක් වෙනවා. එතකොට සම්මා සති සම්මා සමාධි ධම්මා වායාම සම්මා සති සම්මා සමාධි ඔය පළගැල්ම දිගයි යන්නේ. ඒ නිසා රූප ධර්මයාගේ අවබෝධයේදී ආස්තික ප්‍රඥප්තිය හරහා ගිහිලා ප්‍රශ්නේ නාස්තික ප්‍රඥප්තියට යම් විශලාවට අපි ප්‍රවිෂ්ඨ වෙනවයි කියලා කියන්නේ ඔන්නේ තිබුණු අර ඇතයි කියන දේ තුල නැති බව තේරෙනවා නැතයි කියන දේ තුල ඇති බව ඇති වෙනවා. ආන්නේ වෙනස අපේ හිතට අරුමයක් නෙමෙයි අපේ හිතට ඒක දරන්න පුළුවන් කියන එකයි සර්වඥ සපට දෙන විශ්වාසය. මේ දෙකම දරන්න පුළුවන් හිතක් තමයි මිනිස්සු හිත කියන්නේ. ඒ නිසා හොඳට පේන ඉදිරිපත් වෙච්ච රූප ධර්ම හොඳට බලන්න. විනිවිද බලන්න. බලලා 100%ක්ම බලනවා කියලා නැවත නැවත මතිරුට බල බල හිටියොත් සියලු රූප ධර්ම දැක්කයි කියලා කියන්නේ හරහා ගිහිල්ලා අවකාශය දැක්කයි කියන එක තමයි. ඒක ඔය මේ විද්‍යානුකූල පැත්තෙන් බලනකොට matter. නිකන් දේ ද්‍රව්‍ය කියන එක හොඳට හොයලා ගියාට පස්සේ විද්‍යාඥයන් තේරෙන පටන් අරගත්තා. චිත්‍රය සම්පූර්ණයෙන් සම්පූර්ණ වෙන්නේ නැහැ. මේ ඝන ද්‍රව වායු සහ තේජෝ ධාතුව ගැන දැනගත්තට. ඊට පස්සේ ඒගොල්ලෝ ඉතුරු ටික තේරුම් ගන්න තමයි ඔය ඩාක් එනර්ජි කියන එකක් දාගෙන චිත්‍ර සම්පූර්ණ කරේ. ඩාක් මැටර් කියන්නේ ද්‍රව්‍යයේ හේවණල්ලක් වගේ එකක්. ඒ කරලත් විශ්වාස කරන්න බැරි තැන ඩාක් එනර්ජි කියලා සම්පූර්ණ චිත්‍රයන් බලනකොට මැටර් කියන පටන් ගත්ත තැන 100%ට වැඩිය අඩුයි. අනිත් අරි ඔක්කොම ඩාක් මැටර් and ඩාක් එනර්ජි උනාට පස්සේ බුදුහාමරෝ මොනම උපකරණයක්වත් නැතුව අවුරුදු 2600කට ඉස්සෙල්ලා කිව්වා මේක ශූන්‍යයි කියලා. ජුනේ කියලා තියෙනවා තමයි තියෙන දේ 105කටත් වැඩිය අඩුයි. ඉතින් ඒ කල්ලාගෙන මේ රූප ලෝක මවන්නේ අපි රූප ධානව මවන්නේ අපි බ්‍රහ්ම ලෝක මවන්නේ අපි දිවි ලෝක මවන්නේ මේ සේරම නැති දෙයක් නෙවෙයි නමුත් මායාකාරී ස්වරූපයක්. මිරිඟු ස්වරූපයක්. එහෙම නැත්නම් හීනයක්. මේක විනිවිද දකින්නයි බුදුහාමුදුර අපට විපස්සනාවේදී උගන්වන්නේ ඒකට දිවි ලෝකේ යන්නත් එපා. දිවි ලෝකේ ගියාම හරිම කරදරයි වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා දැන් මේකෙම තමයි ලෝකෙ. ඒ නිසා මේකට කියනවා මගුල් සක්වල කියලා. මේ මනුස්ස ලෝකෙට කියනවා මගුල් සක්වල කියලා. ඒකේ ඉඳගෙනම මෙච්චර රූප වලට ආසා කරපුව අපි ඒකට හානි කරන්නේ නැතුව පැමිණෙන රූපේ පෙළන ගතිය සහ තවන ගතිය දුක්ඛ ලක්ෂණේ ප්‍රධාන ලක්ෂණු දැකගත්තොත් ඒ යහ දැක්ම ඇති කෙනාට පේනවා මේ පෙළන තවන ගති නැතිවීම කියන්නේ ආස්වාසේ සංසිද්ධිය. ප්‍රසවාසේ සංසිද්ධිය. අන්නේ සංසිඳන පැත්තට ක්‍රමසා විදි හොයාගෙන යන කෙනා මධ්‍යම ප්‍රතිපදාවක් වැඩ. එයාට සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී ඒ කර්ම මන්නේ. එතකොට මේ රූප යහත්මි නෙවී රූප යෙහි තාත්මි නෑ, රූප යෙනුත් තාත්මි නෑ, ආත්ම යෙහි රූපේ නෑ. මේ නිසා මේ රූප බදාගෙන අපිට නම්බු කරන්න දෙයක් ලබන්න දෙයක් ඇත්තේ නෑ. රූප නැතුව ඉන්න පුළුවන් කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒ නිසා රූප කෙරෙහි පැවති යුතු හැවතුම් පැවතුම් පිළිබඳව හොඳ ආකල්ප පහළයි. ඒ ආකල්පයේදී සර්වඥයන් සසඳන රූප පාවිච්චි කරන්න ප්‍රයෝජනෙයි සලකලා කවදාකවත් අතිශෝක්තියකට යන්න එපා, සුඛෝපභෝගීත්වයට යන්න එපා, පාරිභෝගිකත්වයට යන්න එපා. එතකොට රූප වලට දාසයි. රූප දාසකත්වයේ පවතින නම් අපි රූප පාවිච්චි කරන්න ඕනේ. අපේ ආහාර, අපේ ඇඳුම්, අපේ සීනාසනය, අපේ වෙහෙත් පිළිකර ප්‍රයෝජනෙයි සලකලා එතකොට අපි රූපත් එක්ක බැඳීමක් ඇති වෙන්නේ ප්‍රයෝජනෙයි සලකලා කරන්නේ. එනිසා යම් දවසක අපිට මේ කේවල తত্ত্বය එහෙම නැත්නම් මේ নিরপেক্ষ తত্ত্বය එක්ක මූල ධර්ම වශයෙන් එහෙම නැත්නම් චින්තා මේ වශයෙන් නැත්නම් භාවනාදී අල්ලගත්තොත් තේරෙන පටන් ගන්නේ මේක කවදාකවත් දුර තියෙන එකක් නෙමෙයි. මේ නැහැ යටමයි කියන නමුත් කොච්චර ඇවිල්ලා ඒක හැප්පුණත් අපේ ඇඟේ කොච්චර ඒකේ සත්‍ය ප්‍රකාශ කරන්න හැදුවත් අපි ඒකට ප්‍රතික්‍රියා කරනවා. අපිට ඒකට බයක් ඇති වෙනවා. අපිට ඒක සහලවන ගතියක් වෙනවා. අපිට ඒක නීරස ගතියක් වෙනවා. ඒක රූපී ගතියක්වත් අල්ලපු කිතර මනුෂ්‍යය ගතියක්වත් වෙන ආගම් වල ගතියක්වත් නෙවෙයි. ඒක ඇතුලෙන් ආපු එකක්. අන්න ඒකටයි කෙලෙස් කියලා කියන්නේ. ඒ නිසා අපි මේ රූපත් එක්ක භාවනා කරන ගමන් ඇතුලෙන් පිටතට ගන්න කෙලෙසුත් පිටින් ඇතුලට එන රූපත් හොඳට වෙන් කළ දැනගන්න එක තමයි මෙතන සර්වඥයන් සඳහන් කර තියෙන්නේ. ජීචකෝ බික්වේ සමනාවා බ්‍රාහ්මනවා රූපං අබ්බඤ්ඤාති. අභිඥාය රූපේ මේකයි කියලා දැනගන්න. රූප සමුදයං අභිඥාය. රූපේ හටගන්නේ මෙහෙමයි කියලා දැනගන්න. රූප නිරෝධං අභිඥාය. රූප නිරෝධගාමිනී ප්‍රතිපදං අභිඥාය. එවැනි යන්නේ අභිඥාය තමයි බුදුචානන් සඳහන් කරන්නේ මනා විසඳීමක්, මනා වෙන්වීමක්, මනා විමුක්තියක් කියලා. අන්නේ මනා විමුක්තිය තුලින් යා කේවල තත්ත්වයටපත් වෙනවා. ඒ කේවල තත්ත්වයටපත් වෙච්ච එකනා තුල රැලි නගන්නේ, ගැටුමක් ඇතිවෙරන්නේ. අනුන්ට තමයි කරදරයක් කරන්නේ. ඒක තමයි සරුවචනාංශ මෙතන අනුපාදා නිබ්බාන විදියට රූපේ අනුපාදා නිබ්බාන විදියට සඳහන් කරේ. ඉතින් අපි ඉස්සරහට යනකොට මේ සමීකරණයෙම වේදනා පිළිබඳ, සංඥා පිළිබඳ, සංස්කාර පිළිබඳ, විඥාන පිළිබඳවත් දේශනාවේ සඳහන් වෙනවා. එතන තියෙන එක අරූප ධර්මයක් වෙන එක විතරයි. නමුත් වැඩපිළිවෙල නම් සමීකරණය නම් සමානයි. ඒ නිසා භාවනා කරන හැම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ භාවනා කරනකොට අනිවාර්යම ප්‍රතිඵල තියෙනවා. ඉතින් බාර ගන්න කැමති නැත්තම් මොකද කරන්නේ? දුව දෙන්නම් කියපු හින්දා අපි දුව දුන්නා. දෑවැද්දත් tillu හන්ද ඒකත් දුන්නා. දුවයි දෑවැදි හේරම දුන්නා. බෑනා ඒවා ආපහු දුන්නා. ඉතින් අපි මක් කරන්ද වරෙන්දු වේ ගෙදර යන්න කියලා නටි බයන සින්දුවේ නාඩගමේ ගැටතේ ඉල්ලපු ඔක්කොම අපිට හම්බෙලා තිනවා. ඉතින් අපි එපයි. ඉතින් මොකද කරන්නේ? ඒක නිසා මේ රූප කර්මස්ථානේ කායano සතිය, කායගත සතිය, ආනපානි සතිපට්ඨානේ මේ පළවෙනි පීවරම හොඳටම ඇති සම්පූර්ණ අඩු කොටින් කියනවනම් පළවෙනි මාර්ග ඥානෙ ලැබීම සඳහා. ඉතින් උඟ දෙනෙක් මේ භාවනා නම් වැටක් අල්ලගෙන මට අරකට ඉගෙන ගන්න ඕනේ, මේකත් ඉගෙන ගන්න ඕනේ, මේක නැතුව පුළුවන් ද, ඒක නැතුව පුළුවන් ද කියලා මේ කායගත සත්‍යෙට කෙනහන කොනහන. කායගත සත්‍යෙ නිසින්ින්ද වැඩෙන්න දෙන්නේ. ඒකල කායගත සත්‍යෙ වැඩෙනකොට කියන භාවනා කැඩලයි කියේ. සතිය කැඩලයි කියේ. පාළුයි කියලා. තනිකමයි කියන නිසා මට වෙන්නේ හරිම ආඩ්‍ය පිරිසක් කිය. හැමදේම හම්බෙලා තියෙනවා. කවදා හරි බාර ගන්න දවස ආවොත් එදාට නිවන ලැබෙයි. ප්‍රතික්ෂේප කරන දවස ආවොත් අපිට සදාකාලික සංසාරයකට වාසනාව ලැබෙයි. ඉතින් එහෙම නැතුව මේ දැක දැක දන දන මේ වෙලාවෙදී මේක ගෙවම් කරලා මේ ලබන්න තියෙන අනුපාදා නිර්වාණය පිළිබඳ වාඩු ගානේ සුතමී ඥානයක්. එහෙම නැත්නම් චින්තාමේ ඥානයක් හෝ පුළුවන් නම් ප්‍රත්‍යක්ෂ ඥානෙ ලබා ගන්න මේ ධර්ම කොටාසත් එක්ක තී හේතු වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා.